හොඳයි පින්වතුනි, කවුරුත් සාධුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, ඊයේත් පෙරේදත් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය නම් වූ ඒකායන මාර්ගයේ පබ්බ 16ක් විග්‍රහ කළා. පියවර 16ක් විග්‍රහ කළා. මේ පියවර 16ම උපකාර වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් උදුරා දමන්නට. එහෙම නැත්නම් භව උදුරා දමන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතක තදින්ම මුල් බැහැගෙන තියෙන්නේ. තදූපයන් පටිච්ච, ඒ තදින්ම මුල් බැහැගෙන තියෙන මනෝමය කාය තුල මුල් බැහැගෙන තියෙන මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දැමීමටයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගත යුත්තේ. බුද්ධකාරක ධර්මයන් භව උදුරා දමන්නට උපකාරක ධර්මයන්. එනිසා මේ යම් කිසි කෙනෙක් මිනිසෙක් වෙලා ඉපදුනත් මේ පැවැත්ම, ජීවත් වීම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ අර මුල් තුන මුල් බැහැගෙන තියෙන නිසයි. ඒ මුල් තුන තමයි ඈඳුතු තුනක්, බැමි තුනක් හැටියට මේ සංසාර රිය ගමනට බැඳ තබන්නේ, ඈඳලා තියන්නේ. ඒ නිසා මේ තේරුම් අරගත්තොත් නිවැරදි ආකාරයට යම් කිසි කෙනෙකුට මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ අලුතෙන් උපදිනවා. අලුතෙන් උපදින අවස්ථාවෙදිම මේ අලුතෙන් උපදින්නට එන රාග භව, ද්වේෂ භව, මෝහ භව එමරන්නම් අනුසය. රාග භව තණ්හා අනුසය හැටියටයි උපදින්නේ. පටික භව පටිගානුසය හැටියටයි උපදින්නේ. ද්වේෂ භව අර මෝහ භව අවිද්‍යා අනුසය හැටියටයි උපත ලබන්නේ. අනුසය උපදිනවා කියන්නේ ඒ භව, රාග භව, ද්වේෂ භව, මෝහ භව යලි යලිත් පුනබ්භව වෙනවා. යායන් තන්නා පෝනෝ භවික, පුනබ්භව පෝනෝ භවික කියන්නේ සම්භවම් කියන්නේ මේ භව අලුතෙන් උපදින භව. ඒ නිසා ආනපාන සති සමාධිය වඩනවා නම් නිවැරදිව ඒ වර්තමාන මොහොතේම තරහක් ආපු වෙලාවට මෙත්තානුසතිය වැඩුවාම අර පටික බව පටිගානුසය උපදින්නේ නැහැ. රාගයක් ප්‍රියමනාප දෙයට ඇලීමක් හිතට ආපු වෙලාවෙම අසුභානුසතිය වැඩුවා නම් තණ්හා අනුසය උපදින්නේ නැහැ. රාග බව අලුතෙන් උපදින්නේ නැහැ. ඒ වගේම අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කළා නම් නිත්‍ය සුඛාට්ඨයෙන් ඉවත් කළා නම් අවිද්‍යා අනුසය උපදින්නේ නැහැ. මේකයි ධර්මතාවය. එතකොට ආනුපාන සති සමාධිය වඩනවා කියන්නේ අනුපස්සනා වඩනවා කියන්නේ අනුස්සති පූර්ණය කරගන්නවා කියන්නේ මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනවා කියන්නේ අර අනුසය නෝපදවා කටයුතු කරන්න. අර රාග බව ද්වේෂ බව මෝහ බව අලුතෙන් ඉපදවීමයි මෙතෙන්දී නවත්තන්න පුළුවන්. වර්තමාන මොහොතේදී අලුතෙන් උපදින්. ඒ අනුව ආනපාන සති සමාධිය භාවනාවක් හැටියට දිගටම නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනකොට කායේ කාය අනුපස්සනාව පූර්ණය වෙලා වේදනාසු වේදනානුපස්සනාව පූර්ණය වෙනවා. චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණය වෙනවා. ඊට සමගාමීව එහා සමගම ධම්මේසු ධම්ම අනුපස්සනාව පූර්ණය වෙනවා. හැබැයි මේ ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණය වෙන අවස්ථාවේ තමාට ඒ පුද්ගලයාට ආනපාන සති සමාධිය වඩන පුද්ගලයා විසින් තමන් තුළ ඇතිවන වෙනස්කම් තේරුම් ගන්න ඕන. ඒක පජානාති. ඒ වෙනස්කම් පහක් පියවර පහකින් ඇති වෙනවා. ධම්මේසු ධම්මානුපස්සනාවේ වඩන්න දෙයක් නැහැ. දැනගන්න තේරුම් ගන්න දෙයක් පමණයි තියෙන්නේ. තමන් තුළ සිදුවන වෙනස දැනගන්න ඕන. ඒ නිසා හැම තැනකම තියෙන්නේ පජානාති කියන අවසාන වචනය. හැබැයි කරන්න ඕන දේ කායේ කායනුපස්සනාව වැඩෙන්න ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් දිගටම වඩන්න. මේ දිගටම කියන එකත් මං ඊයේ කිව්වා අර ක්‍රියාසිතකදී එක ආසේවිතයි භාවිතයි බහුලී කතායි. අර අව්‍යාකට සිතකදී කරන්න දෙයක් නෑ. එතන අරියතුන්හි භාවයෙන් ඉන්න එකයි තියෙන්නේ. නමුත් සංකාර සිතක් යම් මොහොතක දවසේ පැය 24 තුළ ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට හෝ සයනක හන්සි වෙලා ඉන්නකොට හෝ සංකාර සිතක් ආවනම් වහාම අපි ඒ සංකාර සිතෙන් අනුසය උපදින බව දැනගෙන ආනපාන සති සමාධියේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් භාවිතා කළොත් සංකාර විසංකාර වෙනවා. සමුදය නිරෝධ වෙනවා. එනුව සමුදය නිරෝධ වුණාම අනුසය උපදින්නේ නැහැ. එනිසා අනුපස්සනාව පූර්ණය වෙනවා. මෙහෙම යනකොට අර කායේ කායනුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණය වෙනකොට ධම්මේසු ධම්මානුපස්සනාව ක්‍රමානුකූලව පූර්ණය වෙනවා. එතකොට දැනගත යුතු දේවල් කිහිපයක් තමා මේ ධම්මේසු ධම්මානුපස්සනාව හැටියට පියවර පහක් පබ්බ පහකින් විග්‍රහ කරලා තියෙන්නේ. පළවෙනි පබ්බය පළමුවෙන්ම තමා තුළ ඇතිවන වෙනස තමා මේ ධම්මානු අර ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට නීවරණ පබ්බය. නීවරණ කිව්වේ මෙතෙක් කල් මෙතෙක් මේ පැවැත්ම තුළ අතීතයේ අර නිවන ආවරණය කරන කරුණු පහක් තමන් තුළ දිගින් දිගටම සකස් වෙමින් පවත්වගෙන ආවා. පවද්දති අර අනුසය උපදිනකොට ආශය උපදිනකොට ඒ පවද්දති දිගින් දිගටම පවත්වගෙන වඩා වර්ධනය කරගෙන එනවා. නිවන ආවරණය කරන නිවනට බාධක නිවන් දකින්නට තියෙන අවස්ථාව නැති කරන ප්‍රමාද කරන නිවන වහන කරුණු පහක් සිටේ. අධ්‍යාත්මය තුළ ඇතුලාන්තය තුළ මනෝමය කාය තුළ ආයතනික රටාවක් හැටියට සකස් වෙනවා. එතකොට අර ප්‍රිය මනාප දෙයට කාමච්ඡන්දයෙන් ඇලෙනකොට කාමච්ඡන්ද කියන පළවෙනි නීවරණ ධර්මය ඇති වෙනවා. ඒ පළවෙනි නීවරණ ධර්මය ඇති වෙන්නේ කාමච්ඡන්දය ප්‍රිය මනාප දෙයට ඇලිලා උපාදානය කරගන්නකොට. එතකොට කාමච්ඡන්ද කියන්නේ කාම ඉච්ච අණ්ඩ. අර ඉච්ච කියන්නේ කැමැත්ත. ඒ කැමැත්තෙන්මයි මේ අණ්ඩ තත්වයට අඳුරු තත්වයට පත් වෙන්නේ. ප්‍රියමනාපදීට ඇලෙන්නේ ඒකේ ආදීනෝ ආනිසංශ. ඒකෙන් තමන් තුළ ඇතිවන වෙනස නොදන්නා නිසා. ඒ ප්‍රියමනාපදී උපාදානය කරගත්තාම අර බරක් බයක් බැම්මකට හිරේකට අහුවෙන බව නොදන්නාකම නිසයි කාමච්ඡන්දයෙන් ප්‍රියමනාපදී අල්ලගන්න. හැබැයි ඒ කාමච්ඡන්දය කියන දේට හේතුව මුල්ලු හේතුව අර විඥාණයට ආහාර සපයා ගන්නයි කාමච්ඡන්දයෙන් කටයුතු කළේ. විඥාණයට ආහාර ලැබෙන්නේ ප්‍රියමනාපදයට තණ්හා විලා ඇලිලා උපාදානය කර නොගත්තු. සංචේතන ආහාර වලට සම්පස්ස ආහාර වලට ආහාර ලැබෙන්නේ නැහැ. ඒ නිසා විඥාණය මේ සතර ආහාර වර්ගය සඳහායි මේ කාමච්ඡන්දයෙන් ප්‍රියමනාපදී උපාදානය කරගන්නේ. එහෙම උපාදානය කරගන්නකොට මේ කාමච්ඡන්දය කියන ගතිය නිසා අධ්‍යාත්මය තුළ මනෝමය කාය තුළ ගතියක් හැටියට ඒක ආයතනික රටාවක් හැටියට හැදිනවා, තැන්පත් වෙනවා. මේ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකව අත්යුගණත්වත් වඩා ගන්නකොට අර අසුභානුස්සතිය වඩනකොට මරණානුස්සතිය වඩනකොට බුද්ධානුස්සතිය වඩනකොට ආනපාන සති සමාධිය හැටියට අර පටික්කුලක මනසිකාර්ය ධාතු මනසිකාර්ය නවසිගතික මනසිකාර්ය වඩනකොට ඒ කාමච්ඡන්දයේ තියෙන ආදීනව දැකලා ප්‍රියදීට ඇලෙන්නේ නැහැ. ප්‍රියදීට ඇලෙන්නේ නැති වුණාම අලුතෙන් අර කාමච්ඡන්දය කියන නිවන ආවරණය කරනදී අර ආයතනික රටාවක් හැටියට ඇතුළට ගන්නේ නැහැ. ඒක තමයි මෙතන විග්‍රහ කරලා තියෙන්නේ. ඉද භික්කවේ භික්කු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. සන්තංවා සන්තං කියන්නේ අර රාග ද්වේෂ මොහ තුනේ මෙතන රාගය තමයි සන්තංවා. අත්ති සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ති. අත්ති කියන්නේ ඇති වෙනවා. සන්තං කියන්නේ අර සම්දය සංචේතනා පවත්වලා සම්බන්ධතාවයක් ඇති කරගත්තා. ඒ නිසා දැන් අර යෝගාවචරය දන්නවා මේ කාමච්ඡන්දය හැදෙන්නේ සන්තංවා අට්ටි කියන තත්වය නිසා. ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව වඩනකොට අර සන්තං අසන්තං වෙනවා, අට්ටි නැති වෙනවා. එතකොට ඒක නැති වෙනවා, ඇතුළට එන්නේ නැහැ, ගන්නෙ නැහැ, නවත්වනවා ගැනීම. එනිසා සන්තං අසන්තං දෙකත් ආන පාන. එතකොට සන්තං පාන කරලා අසන්තං ආන කරනකොට අට්ටි නැති වෙනවා, නැවතිනවා. මෙතෙන්දී පියවර තුනකින් මේ කාමච්ඡන්දය කියන අර නිවන ආවරණය කරපු ඇතුළාන්තය තුළ අධ්‍යාත්මය තුළ තමන්ගේ මනෝමය කාය තුළ ඒ ආයතනික රටාවක් සකස් කළ අතීතයේ කරුණු පියවර තුනකින් නවත්තන්න පුළුවන්. ඒ පියවර තුන ඊගාවට මේකේ තියෙනවා. පළවෙනි පියවර යතාච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. යතා පරිදි මේ කාමච්ඡන්දය ප්‍රහාණය කළා අලුතෙන් උපදවීම නවත්තන්නට නොහැකි වීම නිසායි මේ කාමච්ඡන්දය අලුතෙන් ඉපදුනේ කියලා යතා පරිදි යෝගාවචරය දන්නවා. දෙවෙනි පියවර යතාච උම්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති තංච පජානාති. මේ අලුතෙන් උපදින්නට එන කාමච්ඡන්දය යතා පරිදි තේරුම් ගත්තොත් ඒකට අදාළ පිළිවෙත මඟ අනුගමනය කළොත් යතා පරිදි නූපදවාම ප්‍රහාණය කරන්නට පුළුවන් බව ඒ යෝගාවචරය දැනගන්නවා. තමාගේ අධ්‍යාත්මයේ වෙනසක් ඇති වෙන බව දැනගන්න පජානාති. ඒ වගේම යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස යතා පරිදි කාමච්ඡන්දය අනුපාදස නෝපදවාම ප්‍රහාණය කළහම ඒ කාමච්ඡන්දස ප්‍රහාණය කිරීම නිසා ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. අර මෙතෙක්කල් ආයතනික, දැන් මේ මාගදී භාෂාවේ ආයතනික රටාවක් කියන්නේ අර අහක යන කුණු ගති එකතු කරගන්නා තැන. ආයතන කියන්නේ කොහේ වුණත් ආයතන කියන නම තියෙන්නේ අර අනුන්ගේ දේවල් එකතු කරලා තැන්පත් කරන. එහෙම නම් ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටං කියන කෙලෙස් කුණු ගොඩවල් එකතු කර ගන්න තැනක් තමයි ආයතන කියන්නේ. දැන් අර පුත්‍රඥන පුද්ගලයෙකුගේ ඇහැ චක්කායතනය වුණොත් අර ප්‍රියමනාප රූපේ එකතු කරගන්න. කන ආයතනයක් වුණොත් ප්‍රියමනාප ශබ්ද රූපේ එකතු කරගන්න. ඒ වගේ තමයි හයම. ඇහැ කන නාසය දිවකය මන හයම පුත්‍රඥන පුද්ගලයෙකුගේ ආයතන හයක් හැටියටයි අර නොදන්නා කාලේ අසුතුවත් පුත්‍රඥයෙකුගේ කාලේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට අර අසුභානුසති මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති අර අහක යන කුණු ගොඩවල් අලුතෙන් එකතු කර ගැනීම කරන්නේ නැහැ. ඒ අනුව අර ආයතනයක් අලුතෙන් දිගටම සකස් වීම සිද්ධ වෙන්නේ නැහැ. මේ අනුව දැන් මේ කාමච්ඡන්දස්ස කියන පළවෙනි එකත් ඊළඟට ව්‍යාපාද කියන දෙවෙනි එකත්. ව්‍යාපාද කියන්නේ වැය වෙන පාඩය. වැය වෙන පාඩය කියන්නේ මේ පහතින් පහතටම අපායෙන් අපායම අඳුරෙන් අඳුරටම ගමන් කරන දේ ව්‍යාපාද. අර එන්නේ එන්නම රාගාඳුර ද්වේෂාඳුර මෝහාඳුර වැඩි වෙන්නේ ව්‍යාපාදේ නිසා. වැය වෙන පාඩේ ව්‍යාපාදේ නිසා තමයි ද්වේෂය, ද්වේෂය නිසා තමයි තරහ, තරහ නිසා තමයි වෛරය, වෛරය නිසා තමයි ක්‍රෝධය, ක්‍රෝධය නිසා තමයි අර පරිලාහේ එන්නේ. ඒ නිසා දැන් අර මෙත්තානුසතිය වඩනකොට, මරණානුසතිය, බුද්ධානුසතිය වඩනකොට ආනපාන සති සමාධිය හැටියට අර ව්‍යාපාදය සිතට එන්නේ නැහැ. ඒ අනුව යථාච උප්පන්නස්ස ව්‍යාපාදෝ යථා පරිදි ප්‍රහාණය කරලා අර ආයතනික රටාව සකස් වීම අලුතෙන් නවත්තන්න පුළුවන්. ඒකත් පියවර තුනකින් කියනවා. තුන්වෙනුව යථාච පහීනස්ස තීනමිද්ද. මේ රාගයේ ද්වේෂයේ දෙකේ එකතුව තමා තීනමිද්ද. අර දෙක ඉවත් කරනකොට මෙත්තානුසතිය, අසුභානුසතිය, මරණානුසතිය වඩනකොට යථා පරිදි තීනමිද්දය ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ අනුව ආයතනික රටාවක් සකස් වෙන්නේ නැහැ. හතරවෙනි එක තමයි මේ තුනේ එකතුව. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද තුනේ එකතුව තමයි උද්දච්ච කුක්කුච්ච. අර ඉච්ඡමයි දැන් මේ හතරෙම තියෙන්නේ. පළවෙනි එක කාම ඉච්ඡ අණ්ඩ. දෙවෙනි එක ඒ ඉච්ඡ කැමැත්තෙන් එකතු කරගත්තදී ඒ ආකාරයට පවත්වන්න බැරි නිසයි ව්‍යාපාදය. ඒ දෙකේ එකතුවයි තීන මිද්ද. ඒ තුනේ එකතුවයි නැවත මේ ඉච්ච. මේ ඉච්චමයි අර උද්ද ඉච්ච කුක්කු ඉච්ච. කුක්කුච්ච කියන්නේ කිලුටු දේ කුණු හැරීමේ කැමැත්ත. උද්දච්ච කියන්නේ අර උදහස් වූ විස්සෝප වූ විසුරුණු ඒකාග්‍රතාවයක් නැති සිත උද්දච්ච සිත. එනිසා ඒ සිතේ උද්දච්චය ඇති වෙන්නේ පහත් වැඩ කුණුහාරණ සිතක් ඇති වෙන්නේ අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද තුනේ නිසයි. දැන් ඒ තුන සකස් වෙන්නේ නැතිකොට අර උද්දච්ච කුක්කුච්ච හතරවෙනි එක ආයතනික රටාවක් හැටියට සකස් වෙන්නේ නැහැ. ඒ හතරි එකතුව නිසයි විචිකිච්ඡිතාව පුද්ගලයෙක් තුළ ඇති වෙන්නේ. විචිකිච්ඡිතා කියන්නේ ඉච්ඡ විඥාන චිත්තේ කිලුටු වූ කැමැත්ත. එනිසා විචිකි ඉච්ච. එකේ තියෙන්නේ ඉච්ච. මේ පහම අර මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වැඩිීමේ ප්‍රතිඵලය ආනපාන සති සමාධියේ පීඩා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි අලුතින් අධ්‍යාත්මය තුළ මනෝමය කාය තුළ මෙතෙක් කලක් දිගටම සකස් වෙමින් පැවති ඒ ආයතනික රටාව දැන් අලුතෙන් සකස් වෙන්නේ නැහැ. සකස් වීම නැති වුණා. ඉස්සර අට්ටි දැන් නැති. මේ පහේම තියෙනවා අට්ටි නැති. මේ අවස්ථාව වෙනකොට අර යෝගාවචරයා තුළ මේ අධ්‍යාත්මය තුළ ඇති වූ වෙනස නිසා දැන් අධ්‍යාත්මය තුළ අර ආයතනික රටාවක් සකස් වෙන්නේ නැහැ. ඒ අනුව අර පුද්ගලයාගේ යෝගාවචරයාගේ මේ ඇට නහර ස්නායු මස්ලේ හෝමෝන් ක්‍රියාකාරීත්වය මේ සියලු දේ යම් ආකාරයකට වෙනස් වෙනවා. හොඳ පැත්තට වෙනස් වෙනවා. මෙතෙක්කල් අර ප්‍රියමනාප දෙයට ඇලෙන්න, අප්‍රිය අමීර් දෙයට ගැටෙන්න, ප්‍රියමනාප දෙය නිසා මානයෙන් කටයුතු කරන්න ක්‍රමයක් සකස් වෙලා තිබුණේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච මහ නිසයි ආයතනිකතාවක් සකස් වෙලා තිබුණේ. දැන් ආනපාන සති සමාධිය දිගින් දිගටම ප්‍රායෝගිකව යුගනද්දව වඩාගෙන යනකොට අර ආයතනික රටාව වෙනස් වුණාම ඊට ගැළපෙන පරිදි තමන් තුළ ඒ නහරවැල් අර ඇට මිදුළු නහර මස් නායු හෝමෝන් ක්‍රියාකාරීත්වය වෙන අනිත් පැත්තට හැරෙනවා. දැන් අර එකතු කර ගැනීමේ ආයතන හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ නිසා දැන් යෝගාවචරයාගේ අර මානස මනෝමය කාය තුළ පමණක් නෙමෙයි මේ වෙනස ඇති වෙන්නේ, කරද කායටත් ඒක තේරුමක් ඇතුව වෙනසක් අර ආයතනික රටාවක් නැති වෙනවා, සකස් වෙන්නේ නැහැ. දැන් මේක මේ ආයතනික රටාවක් සකස් වෙලා තියෙන බවත් සකස් වෙලා ක්‍රියාත්මක වූ බවත් පැහැදිලිව රතන සූත්‍රයේ ගාථාවකින් කියනවා. දැන් අර මේ ආයතනික රටාව සකස් වුණේ සහ ඒ ආයතිකේ බවස්මින් වුණේ අර කීනං පුරාණං නවන් නත්ති සම්භවං විරත් චිත්තේ ආයතිකේ බවස්මින් තේ කීන බීජා අවිරුල් හිට්ඡන්දු නිබ්බන්ති දීරා යත. දැන් මෙතෙන්දි බොහොම ලස්සන උපමාවකින් පෙන්නනවා. අර පහනට තෙල් දාන්නා වගේ තමයි අර රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කරනකොට මෝහයෙන් කටයුතු කරනකොට නිතරම අර පහනත් තිරයත් දැල්ලා ඇවිදෙනවා. දැන් අර ආනපාන සති සමාධිය වඩනකොට අලුතෙන් කාමාශය භවාශය අවිද්‍යාශය අනුසය හැටියට උපදින්නේ නැහැ. තෙල් දාන්නේ නැහැ පානට. ඒ නිසා කීනං පුරාණ අර අතීතයේ අර දැල්වෙන්න උපකාර වූ තෙල් දැන් දැල්වෙලා ඉවරයි. ඒ වගේම අනුසය අර කීනම් පුරාණක් අතීතයේව දවස් 7කින් ඉවර වෙලා අනුසය නවං නත්ති සම්භවං නවං කියන්නේ අලුතෙන් නත්ති කියන්නේ නැවැත්තුවා සම්භවං අර භව සකස් කිරීම කර්ම බීජ සකස් කිරීම තණ්හානුසය පටිඝානුසය අවිද්‍යානුසය අලුතෙන් සකස් කරන්නේ නැහැ අතීතයේ සකස් කරලා තිබුණේවත් කීනම් ඒවා කපලා ඒවා අයින් කළා වැහැකලද ඒ වගේම තුන්වෙනි එක කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්තේ ආයති කීම වස්මි අර ඒ තෙල් අර රාග දේශ මොහය එකතු කරගන්න අධ්‍යාත්මය තුල බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල අර ආයතනික රටාවකුත් දැන් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා අර තෙලුත් ඉවරයි, තිරෙත් දැවිලා ඉවරයි, දැල්ලා දැල් වෙන්නේ නැහැ. ගිනි ගන්නේ නැති වෙන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව හැබැයි අර මැටි පහන තියෙනවා බාහිර කර්ජකය තියෙනවා. හැබැයි අධ්‍යාත්මික වශයෙන් දැන් දැල් වෙන්න තෙලුත් නැහැ, එකතු වෙන්නේ නැහැ, අලුතෙන් තිර දාන්නෙත් නැහැ. ඒ නිසා පහන ඇවිලෙන්නේ නැහැ. මේක තමයි උපමාව. මේ තත්වය තමයි අර ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව දිගටම මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති හැටියට දිගටම අනුස්සති හතර වඩාගෙන යනකොට ඒ ආනපාන සති සමාධියයි වැඩෙන්නේ. ඒ අනුව අර කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්තේ ආයතිකේ වාස්මින් තත්වයට තමන්ගේ හිතත් පත් වෙනවා. එනිසා මුලින්ම මේ ආනපාන සති සමාධිය දිගටම නොකඩවා නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව වඩාගෙන යනවා නම් පූර්ණ කරගෙන යනවා නම් මුලින්ම නැති වෙන්නේ මේ පංචකාම නීවරණ. ආයතනික රටාව වෙනස් වෙනවා, නැති වෙනවා, සකස් වෙනා තිබුණදී. දැන් අර කර්ම බීජ එකතු වෙන්න ක්‍රමයක් නැහැ. ආයතනික රටාවක් තිබුණු නිසා තමයි අර අනුසය හැටියට කර්ම බීජ ඇතුළට ගත්තාම ඒවා ගොඩ ගැහිලා එකතු වුණේ, පැවැත්ුණේ, කාලංකරෝටි හැටියට මනෝමය කයේ ගොඩ ගැහුණේ. දැන් ආයතනික රටාවක් නැති නිසා ඒ කර්ම බීජ රැඳෙන්න, ගොඩ ගැහෙන්න, එකතු වෙන්න බෑ. ඇතුළට ගන්නෙත් නැහැ. ඇතුළට ගැනීමයි නැවැත්තුවේ අනුසය. ඒ අනුව ආයතනික රටාව වෙනස් වුණාම ඇතුළේ ඒ කර්ම බීජ මෙතෙක් කල් රැඳී තිබුණු ආයතනික රටාවත් වෙනස් වුණා. ඒක නැති වුණා. ඒක නැති වුණා. මේ වෙනස අර යෝගාවචරයා තුළ ක්‍රමානුකූලව යම් අවස්ථාවක ඇති වෙනවා. දැන් මේක ප්‍රතිඵලයක් හැටියට මෙතෙක් කල යෝගාවචරයා මේ පංචස්කන්ධයම උපාදානය කරගත්තේ ප්‍රියමනාපදී කැමැත්තෙන් මේ ආයතනික රටාවක් සකස් වූ නිසා. දැන් ආයතනික රටාවක් නැතිවීමේ ප්‍රතිඵලය පංචස්කන්ධය පරිහරණය කරනම උපාදානය කරගන්නේ නැහැ. පංචස්කන්ධය කියන්නේ අපි දැන් ආහාර ගත්තත් ඒක රූප වේදනා සංඥා තියෙනවා. නමුත් සංකාර නැති වෙනවා. එකයි වෙන්නේ. ඒ නිසා මේ රූප කියන කොටසේ ඔය පංචස්කන්ධයේ ඒක සම්බිචිත්ත සාධාරණ. දැන් බුදුහාමුදුරුවොත් වතුර බිව්වා, දානි වැළඳුවා, හුස්ම ගත්තා. මේ හැම වෙලාවකටම ඔය පංචස්කන්ධයේ රූප කොටස තමයි මේ ගත්තේ. සංඥාවක් තිබුණා, වේදනාවක් තිබුණා. හැබැයි සංකාර කළේ නැහැ. අර පෘථග්ජන පුද්ගලයෝ තමයි සංකාර කළේ. ඒ නිසා විඥානයක් ඉපදුනේ නැහැ. ක්‍රියාසිතක් පවත්වා ප්‍රඥාවෙන් කටයුතු කළා. කරනවා. ඒ අනුව අර පංචස්කන්ධයම උපාදානය කර නොගෙන පරිහරණය කරන, පරිහරණය සඳහා පමණක් පාවිච්චි කළා භාවිතා. ඒක දැන් අර පංචස්කන්ධේ පියවර පහක් නෑ. දැන් අර යෝගාවචරයට ඉති භික්කවේ ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ, අත්ත අංගමෝ. අර මහාරම්මේ සූත්‍රයේ මුලමත් තියෙනවා, ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තංගමාය. මේ අත්තංගමෝම තමයි අර මමත්වයෙන් ඒටම් මම ඒ සෝහමස් මේ සෝමය අත්තාති කියලා මම කොට ගත්ති නෑ. රූපය රූපය ඇටියට දකිනවා. රූපය සමුදය වෙන්න ඉඩ තියෙන බවත් දන්නවා. හැබැයි අත්තංගම නොවුනහම සමුදය වෙන්නේ නෑ. සමුදය වෙන්නට පෙර න අනුසේති වෙන නිසා අනුසේ උපදින්නේ නෑ. ඒ වගේමයි වේදනා සංඥා සංකාර විඥාන පහම අත්තංගම. අර මමත්වය කොට මගේ කොට මගේ වශයෙන්ට මගේ කැමැත්ත පරිදි උපාදානය කරගන්නේ නැහැ. අත්තංගම තත්වයෙන් එක අත්ත වෙනවා. ඒක මමත්වයෙන් ගන්නෙ නැහැ. ඒ ගන්නේ නැත්තේ දැන් අර ආයතනික රටාව නැති නිසා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච තිබුණු කාලේ තමයි ආයතනික රටාවක් පැවතුණු කාලේ තමයි ඒක මමත්වයෙන් ඒතම් මම ඒසෝ ආත්මි ඒසෝ මේ අත්තාති කියලා ගත්තේ. ඒක ගත්තේ. දැන් ඒක නැති වෙනවා. පංචස්කන්ධය පරිහරණය කරනවා, උපාදානය කර ගැනීම කරන්නේ නැතුව. එතන තමයි මේ තත්වය. එක දෙවෙනි තත්වය. තුන්වෙනි තත්වය දැන් ඊට වඩා ටිකක් ගැඹුරින් ධම්මේසු ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේ. මෙතෙන්දි තමයි යෝගාවචරය සහ මුලින්ම අනිත් පැත්තට හැරෙන තැන. මෙතිකල් ඒ යෝගාවචරයාගේ ඇහැ එහෙම නැත්නම් මේ චක්කුංච, චක්කු කියන්නේ ඇහැ. ඒ ඇහැ චක්කායතනයක් හැටියටයි ක්‍රියාත්මක වුණේ. දැන් යෝගාවචරයා යථාපරිදි දන්නවා, ඉද භික්කවේ භික්කු චක්කුංච පජානාති, රූපේච පජානාති, යංච තදූපයන් පටිච්ච උපජ්ජති සංයෝජනං තඤ්ඤ තඤ්ඤ පජානාති. එතකොට මේ පැවැත්මට බැඳ තබන සංයෝජන සකස් වෙන ක්‍රමය, සකස් වුණු ක්‍රමය දැන් යෝගාවචරය යථා පරිදි දන්නවා. ඒ පටිච්ච වීමයි මේකට හේතුනේ. දැන් අර අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛ අට ප්‍රහාණය කළාම නිබ්බිදා තත්වයටපත් වීමේදී දැන් අර තදූපයන් පටිච්ච වීම සහ මුලින්ම නැවතුණා. අර චක්කුංච අනත්තා රූපේච අනත්තා මේ එක තේරුම් ගත්තා. ඒ අනුව යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති. යථා පරිදි මේ සංයෝජන අලුතෙන් ඉපදවීම යථා පරිදි නැවැත්තුවහම ඒ අනුව අර භව උපදීම කර්ම බීජ උපදීම ආයතනයක් හැටියට පැවතීම නැති වූ බව උපාදෝ හෝති තංච පජානාති. යථාච උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති. මේ උපදින්නට උපදින්නට එන අලුතෙන් වර්තමාන මොහොතේ අර සංයෝජන හැම දෙයක්ම ප්‍රහාණය කරලා එකෙන් මිදී නිදහස් විය හැකි බව, නිදහස් විය යුතු බව සම්මදක්කාත යථා පරිදි යෝගාවචරය දැකගත්. ධම්මෝ සම්දිට්ඨිකෝ වුණා. ඒ අනුව යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. දැන් මෙතෙක් කල අර චක්කායතනය හැටියට ක්‍රියාත්මක වුණ නිසයි සංයෝජන අලුතෙන් සකස් වුණේ. දැන් අර චක්කායතනයක් හැටියට නෙමේ ඇහැ ක්‍රියාත්මක වෙන්නේ, චක්කු ඉන්ද්‍රියක් හැටියට. ඒ අනුව ආයතනික රටාව අර ඇහි චක්කායතනික රටාව නැති වුණා. ඒ වගේම සෝතංච ගානංච ඒ වගේම ජීවහංච කායංච මනාච මේ හයම මිත්‍යකල් ආයතන හයක් හැටියටයි ක්‍රියාත්මක වුණේ. දැන් ආනපාන සති සමාධිය වඩනකොට මේ ආයතන හයම සංවර වෙනවා. සංවර වුණ නිසා ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඒ නිසා දැන් මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. මෙතෙක්කල් අර රාගයෙන් ප්‍රිය දේට ඇලීම, ද්වේෂයෙන් අප්‍රිය දේට ගැටීම, මානෙන් මෝහෙන් ප්‍රියාප්‍රිය අතර මැනීම සිදු වූ නිසයි අසංවර වුණේ, ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වුණේ. දැන් ඒ යෝගාවචරය ආනපාන සති සමාධිය ප්‍රායෝගික යුගනට වඩාගෙන යනකොට දැන් අර ආයතනික රටාවක් සකස් වෙන්නේ නැතිකොට ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය පිහිටා කටයුතු කරනකොට මේ හයම ඉන්ද්‍රයන් හයක් හැටියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රයන් හයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට මනීන්ද්‍රිය බලවත් වෙනවා. බලවත් වෙලා එතකොට මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ පෙරහන් කඩක් හැටියට. අර කුණු කිලුටු දේවල් රාග දේශ මොහ කෙලස් ගති දැන් ඇතුළට ගන්නේ නැහැ. තෝරලා බේරලා පිරලා සුද්ධ කරලා නිවෙන මිදෙන යහපත් දේ විමුක්තියට උපකාර වන දේ පමණයි ගන්න ඉන්ද්‍රිය ධර්ම වලින්. මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙලා මනීන්ද්‍රියෙන් කටයුතු කරන යෝගාවචරය නිතරම හේතුඵල දහම් බහගලපා බලා ණය විනයට සසඳා බලා සද්දස්ස කුලපුත්තස්ස හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අර මනීන්ද්‍රිය මතු වුණාට පස්සේ ඒ යෝගාවචරයා තුළම අලුතෙන් මෙතෙක් යටපත්ව තිබූ ඉන්ද්‍රිය ධර්ම පහ එකවරම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අර මනීන්ද්‍රිය මනායතනයක් හැටියට ක්‍රියාත්මක වූ නිසා මෙතෙක් කල අර ඉන්ද්‍රිය පහ යටපත් වෙලා තිබුණේ. දැන් මනීන්ද්‍රිය ක්‍රියාත්මක වීම නිසා අර ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය තියෙන නිසා පවතින නිසා අලුතෙන් මතු වුණා යටපත්ව තිබූ සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය මතුවීමත් සමග සද්ධා බල හතරක් අර යෝගාවචරය තුළ ක්‍රියාත්මක වෙනවා. සද්ධා ඉන්ද්‍රිය සද්ධා බල මතුවීම නිසා විරිය ඉන්ද්‍රිය විරිය බල මතුවෙනවා. ඊළඟට සති ඉන්ද්‍රිය සති බල මතුවෙනවා. සමාධි ඉන්ද්‍රිය සමාධි බල මතුවෙනවා. පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බල මතුවෙනවා. මේවා මේ ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා මේ ඉන්ද්‍රිය ධර්ම පහම මෙතෙක් යටපත් වෙලා තිබුණේ අර ආයතන හැටියට චක්කායතනය සෝතායතනය ගානායතනය ජීවායතනය කායායතනය මනායතනය වැරදි විදිහට අහක යන කුණු එකතු කරගන්නා තැන් හැටියට ක්‍රියාත්මක වූ නිසයි. දැන් ආනපාන සති සමාධිය වඩනකොට අර අහක යන කුණු එකතු කරගන්නේ නැහැ. ඒ නිසා අර ඉන්ද්‍රිය ධර්ම පහ මතුවෙනවා, ක්‍රියාත්මක වෙනවා. බල ධර්ම පහක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාර වන බුද්ධ බල 20ක් මේ සද්ධා ඉන්ද්‍රියට අදාළව සද්ධා බල හතර. සද්ධා බල හතර තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සිසි සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව සද්ධා බල හතර. ඊළඟට විරිය බල නිසා අර සතර සම්මප්පදාන සතර ඉද්ධිපාද. සතර ඉද්ධිපාද තමයි ඡන්ද විරිය විමංසා චිත්ත. ඒවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඊළඟට සති ඉන්ද්‍රිය නිසා සති බල හතර. සති බල හතර තමයි අර කාය කායානුපස්සී විරති, වේදනාසු වේදනානුපස්සී විරති, චිත්තේ චිත්තානුපස්සී විරති, ධම්මේසු ධම්මානුපස්සී විරති සති බල හතර. සමාධි බල හතරක් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ධ්‍යාන ලැබෙනවා. පඤ්ඤා ඉන්ද්‍රිය අනුව පඤ්ඤා බල හතර අර දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං පූර්ණ වෙනවා. ඒ සමග දැන් අර ඉන්ද්‍රිය ධර්ම පහත් බල ධර්ම 20කුත් පූර්ණය වූ ආර්ය ශ්‍රාවකයා දැන් නිවැරදි මගට වැටුණු නිසා දිගටම ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට සත්ත බොජ්ජංග පූර්ණය වෙනවා. ඒකෙදි කරන්න දෙයක් කිසිම දෙයක් ඇත්තේ නැහැ. කරන්න ඕන එකම දේ දිගටම ආනපාන සති සමාධි භාවනාව ආසීවිතාය භාවිතාය බහුලී කතා කරගෙන යනකොට ආනපාන සති සමාධි භාවනාව අනුව සති සම්බුද්ධංගය පූර්ණ වෙනවා. සති සම්බුද්ධංගය පූර්ණ වීමේදී පියවර තුනකින් සන්තං අත්ති අසන්තං නැති බවට පත් වෙනවා. මේ බොජ්ජංග පබ්බේ මේක පැහැදිලිව කියලා තියෙනවා. කතංජ පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්‍යසු බොජ්ජංගේසු. ඉද භික්කවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අතිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං සති සම්බුද්ධංගා නතිමේ අජ්ජත්තං සති සම්බුද්ධංගෝති පජානාති. එතකොට මේ සම්බුද්ධංගය වඩනවා කියන්නේ අර භව උදුරා තැමීම, වෙන මොකක්වත් නෙමෙයි. සති සම්බුද්ධංගය වැඩුණාම අර සන්තං අත්ති අසන්තං නැති වුණාම අර බබ උදුරා දමන මුල් අංගය රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා දමන මුල් අංගය පූර්ණය වුණා. ඒ අනුව යථාච උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාය පරිපූරී හෝති තංච පජාන. අර භාවනයේ පහතක් භාවීම පූර්ණය. සති සම්බුද්ධංගයේ පූර්ණ වීමේ ප්‍රතිඵලයක් හැටියට ධම්ම විචේ සම්බුද්ධංගය, ඒ දෙකේ පූර්ණ වීම හැටියට විරිය සම්බුද්ධංගයත්, ඒ තුන අනුව පීති සම්බුද්ධංගයත්, පස්සදී සමාධි උපේක්ඛා සත්‍ය සම්බුද්ධංගයම අංග හතකින් මේ රාගමුල ද්වේෂමුල මෝහමුල ඒ යෝගාවචරයාගේ සිතෙන් මෙතෙක්කල් මුල් බැහැගෙන තිබුණු ඒ මුල් තුනම බොජ්ජංග හත පූර්ණය වීමත් සමග මුල ඉදිරිලා අස්විලා යනවා. එනිසා රාගමුල ද්වේෂමුල උදුරා දමන්නට උපකාර වෙන්නේ බොජ්ජංග පූර්ණය වීම. බොජ්ජංග පූර්ණය වෙන්නේ සතර සතිපට්ඨානය පූර්ණය වීමෙන්. සතර සතිපට්ඨානය පූර්ණය වෙන්නේ ආනපාන සති සමාධිය නොකඩවා යුගනද්දව නිමරදිව ප්‍රායෝගිකව සතර ආනපාන සති සමාධිය වැඩීමෙන්, කායේ කායානුපස්සනාව වැඩීමේ, ඒ සත්‍යබුද්ධංගය වැඩීමේ පසුව එහි ප්‍රතිඵලයක් හැටියට දැන් සත්‍ය පබ්බය චතු අරිය සත්‍ය පූර්ණය වෙනවා. සත්‍ය පබ්බය පූර්ණය වෙනවා. මේක කරන්න දෙයක් නෑ. හැබැයි දැනගන්න දෙයක් තියෙනවා. මෙතෙන්දි කරන්න තියෙන්නේ අර ආනපාන සති සමාධිය දිගටම නොකඩවා යුගනන්තව රාගයක් එන වෙලාවට අසුභානුස්සතිය වඩලා මරණානුස්සතිය බුද්ධානුස්සතියෙන් කපලා දාන එක. ද්වේෂයක් එන වෙලාවට මෙත්තානුස්සතිය වඩලා සමථයටපත් කරගෙන යුගනන්තව මරණානුස්සතියෙන් බුද්ධානුස්සතියෙන් කපලා දාන එක. මෝහයක් මානයක් එන වෙලාවට අනිත්‍ය දුක්ඛානාත්ත වඩලා නිත්‍ය සුඛාත්ත ඉවත් කරලා නිබ්බිදා තත්වයට පත්වීම. ඒ හැම තැනකදීම කරන්නේ, ප්‍රායෝගිකව කරන්නේ ආනපාන සති සමාධිය වැඩීම. ඒ අනුව තමා සත්‍යබොජ්ජංගය චතු අරිය සත්‍ය පූර්ණය වෙන්නේ. මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ චතු අරිය සත්‍ය හැටියට විග්‍රහ කරලා තියෙන්නේ අර ධම්මචක්කප්පවත්තන සූත්‍රය හැටියට අවසාන වශයෙන් අර පස්වග මහණුන්ට දේශනා කරපු දේ. එතකොට බුදුහාමුදුරුව මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ සියලු දේ දින ගණනක් තුල මේ ක්‍රමය පිළිවෙත ප්‍රතිපදාව පස්වග මහණුන්ට කියලා අවසාන අවස්ථාවේ තමයි මේ සත්‍ය පුජ්ජංගය විග්‍රහ කළ පබ්බය විග්‍රහ කළ. එනිසා ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්නේ එක ත්‍රිපිටකයේ මුල් බුද්ධ දේශනාවේ වෙනම තියෙන එකක් නෙමේ. මහා සතර සතිපට්ඨාන සූත්‍රයත් ඊළඟට මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ සත්‍යබොජ්ජංග අරගෙන සරියුත්තාමුදුරුව දේශනා කරපු සත්‍ය විභංග සූත්‍රය. ත්‍රිපිටකයේ තියෙනවා සත්‍ය විභංග සූත්‍රය. ඒ සත්‍ය විභංග සූත්‍රය වගේම ධම්මචක්කප්පවත්තන සූත්‍රයත් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරවදාළ අවසාන සත්‍යපබ්බෙන් කොපි කරගත්ත උපුටාගත්ත කොටසක්. දැන් බුදුහාමුදුරුවෝ මේ සත්‍යපබ්බය විග්‍රහ කරනවා. ඉද භික්කවේ භික්කු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධීති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදං යථා භූතං. දැන් ඔන්න දුක්ඛ සත්‍ය නිද්දේශය ඉදිරිපත් කරනවා. මේක තියෙන්නෙම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අර දුක්ඛාරිය සත්‍යයමයි. හැබැයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ බොහොම කෙටියෙන්, මේකේ ඊට වඩා ගැඹුරින් විස්තර සහිතව තියෙනවා. කතමංජ භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, මේ ශෝක පරිදේව දුක්ඛ දෝමන සූපායාස දුක්ඛය, අර්පියේහි විප්‍යෝගෝ අප්පියේහි සම්පයෝගෝ, යම් පීච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛා, සංකිට්ඨේන පංච උපාදානකණ්ඩා දුක්ඛ. මේකමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ. හැබැයි මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ එකින් එක 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 වචනයම අරගෙන කතමා භික්කවේ ජාති ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒවා විග්‍රහ කරලා නැහැ. කතමා භික්කවේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස, ඒ වගේම සියලු දේ කතමා භික්කවේ අප්පියේහි සම්පයෝගෝ පියේහි විප්පයෝගෝ යම් පීච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛ සංකිට්ඨේන පංච උපාදාන. මේ සියලු දේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ නැති ආකාරයට මේ සත්‍ය විභංගයේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඊළඟට ඒ දුක්ඛ අරිය සත්‍ය මේ විග්‍රහ කළේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, පියෙහි විප්පයෝගෝ, අපේහි සම්පයෝගෝ, මේක නිර්දේශයක් හැටියට විග්‍රහ කළා. ඊළඟට දුක්ඛ සමුදය සත්‍ය විග්‍රහ කළා. මෙතන තමයි වැදගත්. මේ මහා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ නැති නොකියූ ගැඹුරු දෙයක් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ සමුදය සත්‍ය නිද්දේශය සහ නිරෝධ සත්‍ය නිද්දේශය හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ආරම්භය එකයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ මෙච්චරයි. කතමංජ භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං, යයන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි, සිහියතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එච්චරයි තියෙන්නේ සමුදය අරිය සත්‍ය හැටියට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රය. නමුත් මේකේ තියෙනවා කොහොමද මේ සමුදය බිහිවෙන්නේ. සාකෝ පනේසා භික්කවේ තණ්හා කට්ට උපජ්ජමාන උපජ්ජති. කට්ට නිවීසමාන නිවීසති. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවීසමාන නිවීසති. දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන මේ නිවීසමාන නිවීසති කියන්නේ මොකද්ද? කට්ට තණ්හා උපජ්ජමාන උපජ්ජති. මේ තණ්හාව උපදින්නේ යම් ලෝකේ පිය රූපං සාත රූපං. මේ ලෝකෙ තියෙනවා අපිට යම් ලෝකේ පිය රූපං සාත රූපං කිව්වහම අර කාය 36 නිසාම මේක ඒ 36ම ලෝක 36ක්. ලෝක කියන්නේ අඳුර සකස් වීම. අඳුර සකස් වෙන ක්‍රම 36ක් තමයි යම් ලෝකේ පිය රූපං. රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර තුන. ඒ අනුව විග්‍රහ කරලා තියෙනවා කිංච ලෝකේ පිය රූපං සාත රූපං. දැන් මෙතන ඒ යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතණ්හා උපජ්ජමාන. එතනදිම ප්‍රිය රූපයක් සාත රූපයක්. සාත කියන්නේ සොම්නස්. සුව, සුබ, සුචි රූපයක්, ප්‍රියමනාප රූපයක් යම් කිසි කෙනෙක් දැක්කනම්. හැබැයි යම් ලෝකේ පිය රූපං කිව්වහම එකක් දෙකක් නෙමෙයි 36ම තියෙනවා. මං ඒ 36 කියනවා. අර තණ්හා තැනක හා වෙනවා. ඒ ප්‍රිය රූපේ සාත රූපේ එතන හා වෙනවා. තණ්හා. තණ්හා උපදිනවා. උපජ්ජමානා උපජ්ජති එත්ත නිවීසමානා නිවීස. මොකද්ද මේ නිවීසමානා නිවීසති කියන්නේ? නිවේසය කියන්නේ මොකද්ද? ගෙට ගන්නම. මොකද්ද? ගෙට ගන්න. දැන් උපාදානය කරගන්නවා කියන එකේ මං අර උදාහරණයක් කිව්වනේ. අර අවුරුදු 18ක ළමයෙක් අර පිය රූපං සාත රූපං දැක්ක හැටිය අර කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා වගේ. ඒ ෆොටෝ එක කොහටද ගෙට ගත්තේ? උපාදානය කරගන්න. ඒක තමයි නිවේසමාන. සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ වගේ මේ 36 ආකාරයකින් අර ලෝකේ පිය රූපං සාත රූපං තණ්හා උපජ්ජමාන වුණාම ඒවා නිවේසමාන ඇතුළට අරගෙන උපාදානය කරගන්න. මොනවද කිංච ලෝකේ පිය රූපං සාත රූප විග්‍රහ කර. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා උපජ්ජමාන උපජ්ජති නිවේසමාන නිවේස. සෝත ලෝකේ පිය රූපං සද්ද රූපං. ගාන ලෝකේ පිය රූපං ගන්ධ රූපං. දිවහා ලෝකේ පිය රූපං සාත රූපං රස රූපං. කාය ලෝකේ පොට්ටබ්බ රූපං. මනෝ ලෝකේ සාත රූපං පිය රූපං ධම්ම රූපං. තණ්හා උපජ්ජමාන උපජ්ජති කට්ට නිවේසමාන නිවේසති. ඒක හයයි. ඒක අර චක්කු සෝත ගාන ජීවහා කාය මනෝ හය. ඊළඟට රූප ලෝකේ සද්ද ලෝකේ ගන්ධ ලෝකේ රස ලෝකේ අර සම්පස්ස හය. අර කාය දැන් 36ම කියන්නේ. ඊට පස්සේ විඥාන ලෝකේ හය. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන හය. එතන තණ්හා උපජ්ජමාන තණ්හා එත නිවිසමාන. ඊළඟට සම්පස්ස ලෝකේ 6ක්. ඊළඟට සංඥා ලෝක 6ක්. ඊට පස්සේ සංචේතන ලෝක 6ක්. ඒ අනුව විතක්ක විචාර 6ක්. මේ අනුව 36ක් ආකාරයටම අර කායේ කාය වෙනුවට මෙතන ලෝක 36ක් සකස් වෙන ආකාරය පියවර 8කින්ම විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ සමුදය බිහි වෙන්නේ අන්නර අනුසය හැටියට උපාදානය කරගන්න නිසායි, ගෙට ගන්න නිසායි. දැන් මේ සමුදය අරිය සත්‍ය මේ ආකාරයට සමුදය සම්බන්ධතාවයක් අලුතෙන් ඇති වෙලා අනුසය බිහි වෙන හැටි විග්‍රහ කළා. දැන් විග්‍රහ කරනවා ඊගාව අරිය සත්‍ය, නිරෝධ අරිය සත්‍ය, නිත්‍යේස. එතෙන්දී කතමංජ භික්කවේ දුක්ඛ නිරෝධං දුක්ඛ නිරෝධ අරිය සත්‍ය. යෝ තස්සායේව තණ්හාය, යෝ කියන්නේ යමෙක්, තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. මේක තමයි ධර්මතාවය. ඒක කරන්නේ කොහොමද කියලා ඊගාවට කියනවා. සාකෝ පනීසා භික්කවේ තණ්හා කට්ට පහියමානා පහියති. තණ්හාව උපදින උපදින තැනදිම අපිට ප්‍රහාණය කළ හැකි. ආනපාන සති සමාධිය වැටුවොත් කට්ට නිරුජ්ජමානා නිරුජ්ජති. කොහොමද මේක කරන්නේ? යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති. තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඒක කිංජ ලෝකේ පිය රූපං චක්කු ලෝකේ සෝතේ ගාන ලෝකේ ජීවහා ලෝකේ රූප ලෝකේ ශබ්ද ලෝකේ චක්කු විඥාන ලෝකේ සම්පස්ස ලෝකේ වේදනා ලෝකය. මේ සියලු දේ අර තණ්හා පහියමානා පහියති, තණ්හා එත නිරුජ්ජමානා නිරුජ්ජති. නිරුජ්ජමානා කියන්නේ අර රෝධ ගැහිම, සංචේතනා පැවැත්වීම, සංකාර කිරීම, සම්පස්ස කිරීම නැවැත්වීම. මේ ආනපාන සති සමාධිය වැඩුවොත් වඩනකොට මේක තමා සිද්ධ වෙන්නේ. අර යම් එත්තේසං උපජ්ජමානා උපජ්ජති, එත්තේසං පහියමානා පහියති, එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති. මේක තමා සමුදය නිරෝධ කරන ක්‍රමය. උපදින්නට එනවා තණ්හාව. එක කාටවත් නවත්තන්න බෑ, උපදින්නට එනවා. නමුත් තණ්හාව ප්‍රහාණය කරන්න පුළුවන් ආනපාන සති සමාධිය වැඩුවොත්. අර අසුභානුස්සතිය වැඩිමෙන් පටිකූලක මානසිකාර්ය, නවසීවතික මානසිකාර්ය, ධාතු මානසිකාර්ය ආනපාන සති සමාධිය හැටියට වැඩුවොත් අර තණ්හාවක් උපදින්නට එන මොහොතෙම එතන එතනදිම එත්ත කිව්වේ ඒකයි. එතන එතනදිම තණ්හාව පහියමානා පහියති කළා, නිරුජ්ජමානා නිරුජ්ජති. රෝධ ගැහීම, හිතෙන් සංචේතනා පැවැත්වීම නැවැත්වීම නිසා දිගටම ආමිෂයක් හැටියට පිනවා පිනවා ආස්වාදයක් කිරීම කරන්නේ නැහැ. විඳවා විඳවා ආස්වාදයක් ලැබීම කරන්නේ නැහැ. මැන මැන ආස්වාදයක් ලැබීම කරන්නේ නැහැ. නිරුජ්ජමානා නිරුජ්ජති දන්නවනම්. එතකොට මේ නිරුද්ධ කළ යුත්තේ, නිරෝධ කළ යුත්තේ අර පිනවා පිනවා ලබන්නට කැමති වෙන ආස්වාදය. විඳවා විඳවා ලබන ආස්වාදය, මැන මැන ලබන ආස්වාදයයි නිරෝධ කළ යුත්තේ. මේක තේරුම් ගත්තාම මේ නිරෝධ කරනවා කියන්නේ නිරුද්ධ කරනවා කියන මාගදී භාෂාව නිරෝධ කියන එකක් තියෙනවා. මේ රෝධ ගැහිම සංචේතනා පැවැත්වීම නතර කිරීම. මේ අනුව චතු අරිය සත්‍ය පූර්ණ වෙනවා. මේක දිගටම කරගෙන යෑම අරිය අටංගිකෝ මග්ගෝ හැටියට පූර්ණය වෙනවා. මේක කරන්න කිසිම දෙයක් නැහැ. අරිය අටංගිකෝ මග්ගෝ පූර්ණය වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා සති, සම්මා සමාධි, අර අට අංගය පූර්ණ වුණාම නව අංගයේ සමන්නාගතුව හැටියට සම්මා ඥාන, බුද්ධ ඥානයක් හැටියට සම්මා ඥාන, දසාංගයේ සමන්නාගතුව හැටියට සම්මා විමුක්තිය, අරහත් බව පූර්ණය වෙනවා. එනිසා මේකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා හරි, චතුරාර්ය සත්‍ය වඩනවා කියලා හරි, බොජ්ජංග වඩනවා කියලා හරි, ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියලා හරි වෙනම දෙයක් කරන්න නැහැ. කරන්න තියෙන එකම දේ ආනපාන සති සමාධි භාවනාව භව උදුරා දමන්නට උපකාරක ආකාරයෙන් යුගනද්දව නිවැරදිව ප්‍රායෝගිකව දිගටම ප්‍රායෝගිකව භාවිතයට ගැනීම. මේ අනුව ඒ ඉතුරු සියල්ල තමන් තුළ පිරිසිදු බවට පත්වෙන්න, නිවනට උපකාර වෙන බවට පත්වෙන්න, කෙලෙස් මුල් තුන උදුරා දමන්නට උපකාර වන පරිදි තමන් තුළ පාරිශුද්ධතාවයක්, සචිත්ත පරියෝදපන තත්ත්වයට පත්වෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා සූත්‍ර ධර්ම 599ක ද්විතිය භික්ඛු සූත්‍රයේ 600ක ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්තු සත්බුද්ධංගේ පරිපූර්ණෙන්තු ද්වින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං පරිපූර්ණෙන්තු කියලා. ඒක ධම්මෝ මොකද්ද කියලා ඇහුවාම ආනපානසති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චතරෝ සතිපට්ඨානේ සත්බුද්ධංගේ පරිපූර්ණෙන්තු කියලා කිව්වා. ඉතින් ඒක නිසා මේ හුලං ඇදලා පිට කරලා අද ආනපානසති සමාධිය අර සතර සතිපට්ඨානය සත්බුද්ධංග පූර්ණය කරන්න ඔය භාවනා මධ්‍යස්ථානවල කටයුතු කරනවා. ඒක වෙන්නේ නැහැනේ. ආනපාන සති සමාධිය කියන්නේ ආනපාන ප්‍රාණයාම ක්‍රමය නෙමෙයි. ආනපාන කියන්නේ ඇතුළට ගැනීම පිට කිරීම. ඒක හරි. නමුත් ආනපාන සති සමාධි භාවනාව කියන්නේ ඇතුළට ගන්න ඕන මොකද්ද? අර තරහකාම මෛත්‍රිය ඇතුළට ගන්න ඕන, තරහ පිට කරන්න ඕන. රාගයක් කරනාම අසුභානුස්සතිය වඩන්න ඕන, අර සුන්දර බව පිට කළා නෙක්ඛම්ම තත්වයට පත් වෙන්න ඕන. අර මානයක් ආවම නිත්‍ය බව, සුඛ බව, අට්ඨ බව අයින් කරන්න ඕන, අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරන්න ඕන. මේක පොඩි ළමයෙකුට කියන්න වාගේ මහා රාහුලෝවාද සූත්‍රයේ මේ අස්සපස්ස ආනපාන කියලා දුන්නා. මෙච්චර පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දුන්නට තාම මේ මිනිස්සු අර විසුද්ධි මාර්ගයෙන් රේණුකානේ හාමුදුරුව පස්සේ කියපු දේ විසුද්ධි මාර්ගයේ ගුරු කොටගත් අය කියපු දේ නිසා හුලං ඇද ඇද පිට කර කර හෝ බඩ පුම්බල හැකිලීම බැලීම හෝ අර කසින පිරියම් කිරීම හෝ කරලා බලනවා සතර අටිපට්ඨානෙ වඩන සත්බුද්ධංගෙ වඩන එක සිද්ධ වෙන්නේ නැහැ. මොකද අර රාගය ద్వේෂය මෝහය කොච්චර හුලං ඇත්තා කොච්චර බඩ පිම්බීම හැකිලීම බැලුවා තාවකාලිකව පැලැස්තර පිළියමක් හැටියට යටපත් වුණාට අර රාගමුල ද්වේෂමුල මෝහමුල උදුරදාන්න බැරි නම් නැවත කවදා හෝ අර රාගය ද්වේෂය මෝහය අලුතෙන් පැලවෙනවා උපදිනවා. ඒක නිසා මේක සුද්ධ කරලා හරියන්නේ නැහැ, බුද්ධ කරන්න ඕන. දැන් සිංහල භාෂාවේ තියෙනවානේ සුද්ධ බුද්ධ. අර සමත භාවනාව ඔය හුලං ඇදීම් පිටකිරීමෙන සුද්ධ වෙනවා. හැබැයි බුද්ධ වෙන්නේ නැහැ. බුද්ධ කියන්නේ මුල උදුරා දාන්නේ. බබ උදුරා දෙමින්. සුද්ධ කියන්නේ දැන් අපි උදාහරණයක් ගන්නවා නම් තමන්ගේ වටේ හරි ගේ ඉස්සර හරි කැලයක් තියෙනවා. මේ කැලේ හොඳ ලස්සනට පොළොව මට්ටමට කැපුවා හැකි. දැන් හොඳ ලස්සනයි වට. සුද්ධ කරා. හැබැයි මුල් තියෙනවා. ආයි වැස්සක් ආපු හැටි සුමානයක් ගිය හැටි මොකද වෙන්නේ? ආයි පැල එනවා. මුල තියෙනකම්. අපි ඔය කැලේ කප කපා ඉන්න ඕනේ නැහැ. අපි එකවරම මුල් කෑල්ලක්වත් ඉතුරු නොවන ආකාරයට මේ වට බුද්ධ කරනවා. මොකද වෙන්නේ? ආයි උපදින්න පුළුවන්ද? නැහැ. මුල් ටික දුරන. ඒකයි මේකේ තේරුම. අර ප්‍රාණයාම අනාර්ය කසින පිරියම් කිරීමෙන් වායෝ කසිනෙනුත් සුද්ධ වෙනවා. බුද්ධ වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕන. එතකොට මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුල් බැහැගෙන තියෙන්නේ ඔය බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුළ. වෙන කොහේවත් ලෝකේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුල් බැහැගෙන නැහැ. ඒක උදුර දාන්න පුළුවන් තම තමන්ටම පමණයි. වෙන කිසි විශ්වකර්මයකට, බුදුවරයෙකුට, ඊශ්වරයෙකුට මේ මුල උදුර දාන්න පුළුවන් කමක් නැහැ. තමන් ඕන මේක ආනපාන සති සමාධිය වැඩිවීමෙන්, නොකඩවා වැඩිවීමෙන්, නිවැරදිව වැඩිවීමෙන්, ප්‍රායෝගිකව වැඩිවීමෙන්, යුගනද්දව වැඩිවීමෙන් ආනපාන සති සමාධිය කෙලෙස් මුල් තුන සදහටම සහ මුලින්ම නැවත නොඋපදින ආකාරයටම තමන්ගේ බඹයක් මමනු ශරීර කූඩුවෙන් මනෝමය කායෙන් උදුරා දාන්න පුළුවන්. ඒක තමයි බුද්ධ භාවනාව. දැන් මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් තව පැයකුත් විනාඩි 15ක් විතර තියෙනවා. පැයකයි කාලකෙට අහන්න පුළුවන්.
අවසරයි රහතුන් වහන්සේ. දැන් මේ බුද්ධානුස්සතිය කියන එක වෙන වෙන කට්ටිය වෙන වෙන විදිහට විග්‍රහ කරලා තියෙනවා. දැන් ඉතිබිසෝ ගාථාවෙත් කියන්නේ ඉතිබිසෝ ගාථාවද මේ බුද්ධානුස්සතිය කියලා අපි වඩන්න ඕනේ?
නෑ. ඒක තියෙන්නේ බුදු ගුණ ගායනාව. ඒක තියෙන්නේ මොකද්ද? බුදු ගුණ සත්‍යයනා කිරීම. මේක අනුස්සතියක් තියෙනවා නම් අනුසේ උදුරා දාන්න ඕන. අනුසේ දැන් ඔය බුදු ගුණ ලක්ෂ වාරයක් කියපුවා මෙතන නැද්ද? ඔය ඉතිපිසෝ ගාතාව ලක්ෂයක් ලක්ෂ වාරයක් කියපුවා ජීවම් කරපුවා ජීවිතේට කියපුවා ඉන්නවද නැද්ද? ඉන්නවා ඕන තරම්. මේ ලංකාවෙත් ඉන්නවා ඔය බුරුම රටේ තායිලන්තේ වගේ බෞද්ධ රටවල් වලත් ඔය බුදු ගුණ ලක්ෂ වාරයක් පිළිත් හැටියට හෝ ජීවම් කර මන්ත්‍ර හැටියට හෝ ජීව අනුසති එකක්වත් වැඩුණාද? භව උද්‍රා දැම්මද? රාගමුල දේශමුල මොහමුල උද්‍රා දැම්මද? නිබ්බිදා වුණාද? විරාගා වුණාද? නිරෝධා වුණාද? පටිනිසග වුණාද? නැහැ. ඉතින් ඒක නිසා අනුස්සති වැඩිම බුදුගුණ ගායනාව නෙමෙයි. මේක දෙක. එහෙනම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ අනුස්සති තේරුම් ගත්තේ නැත්නම් අනුස්සති වැඩිමෙන් පමණයි අනුසය අස් කරන්න පුළුවන්. අනුස්සති එක තියෙන අස්කිරි උදුරා අස්කිරි මෙත්ත අනුස්සති අසුබ අනුස්සති මරණ අනුස්සති බුද්ධ අනුස්සති මේක සත්‍යයනාවක් යාතිකාවක් ගීතිකාවක් සත්‍යයනාවක් නෙමෙයි. දැන් අද අපේම බෞද්ධයෝ කොටසක් විශේෂයෙන් බාහිරක හාමුදුරුවන්ගේ ගෝලියෝ මේ මම නම වශයෙන් කියනවා නම් බිබිලයට කියන්න ඕනේ ඔය රත්පස් කැටිවල විමුක්ති රතන කියලා මගිනුත් මේ කොටගම භාවනා මධ්‍යස්ථානයටත් ආවා. නමුත් දැන් කරන්නේ මේ ගායනාව යාතිකාව ගීතිකාව මේවා කර්මස්ථාන යාතිකා කර කර ඉන්නවා. යාතිකා කර කර ඉඳලා ගීතිකා හැටියට ගයලා මේක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ දැන් කර්මස්ථාන තියෙනවා. කර්මස්ථාන කීමෙන් හෝ ගායනා කිරීමෙන් යාතිකා කිරීමෙන් මුල උදුරන්න බෑ. තේරුණාද? මේක මුල උදුරන්න නම් අර සතර අනුපස්සනා පූර්ණ වෙන්න ඕන. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම භව උදුරා දමන්නට උපකාරක ධර්මතාවයන් පූර්ණ වෙන්න ඕන. එතකොට මිසක් අනුස්සති අනුපස්සනා වැඩුවේ නැත්නම් ඒක වඩන්න නම් ආනපාන සති සමාධිය අනිවාර්යෙන් වඩන්න ඕන. ආනපාන සති සමාධිය නොවඩා අනුස්සති අනුපස්සනා වැඩෙන්නේ නැහැ. මේක වර්තමාන මොහොතේ හිතට තරහක් එනකොටම මෙත්තානුස්සතියෙන් කටයුතු කරන්න ඕන. රාගයක් එනකොටම අසුභානුස්සතිය වඩලා ඒක සමතේටපත් කරනවා. යදිදන් සබ්බ සංඛාර සමතු. ඊට පස්සේ එතන නැවැත්වුවොත් හරියන්න. ඒක සමතේටපත් කරගත්තට පස්සේ ඒ සමගම මේ නිත්‍ය වෙලා සුඛ වෙලා අත් වෙලා තිබුණු නිසායි අර රාගයෙන් ඇලෙන්න ගියේ. අර ද්වේෂයෙන් ගැටෙන්න ගියේ. ඒ නිසා වහාම අර නිත්‍ය සුඛාත්ව ඉවත් කරන්න අනිත්‍ය දුක්ඛානත් අනුපස්සනා කිරීම මරණානුස්සතිය. නිබ්බිදා වීම බුද්ධානුස්සතිය. විරාගා නිරෝධා පටිනිස්සග්ග බුද්ධානුස්සතිය. මේක ප්‍රායෝගික වෙන්න ඕන. මේක වචන ටිකක් කිව්වට හරියන්නේ නැහැ. සමහරු අපේම අයත් අපෙන්ම අහගත්ත අයත් අර වචන ටික ගායනා කර කර ගීතිකා හැටියට යාතිකා හැටියට කියන්න පුරුදු වෙලා තියෙනවා. ඒකෙන් හරියන්නේ නැහැ. මේක ප්‍රායෝගික වෙන්න ඕන, යුගනද්ද වෙන්න ඕන. නැතුව භව උදුරා දමන්නට බෑ. රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්න බෑ. ගීතිකා ගැයුවට, යාතිකා යැදුවට, පිරිත් හැටියට ගාථා සජ්ජායනා කළාට විතරක් මේක හරියන්නේ නැහැ. ඒවා නරක නැහැ. නමුත් වැඩේ කෙරෙන්නේ නැහැ. ඒකයි වර. අර නිකම් මේ අපි මේ ජීවිත කාලේ කාල කන්‍නි වෙලා ගිවාගෙන යනවා ගායනා කිර කර යටි ගායද අර භජන් ගී කියන එකේ ආභාසයක් තමයි ඕක අර සායි බබා ඉන්න කාලේ භගවත් ගීතාවේ තිබුණු උපජත් පාඨ ටික භජන් ගී හැටියට යාතිකා වශයෙන් ඇද්දා ගීතිකා වශයෙන් ගැව්වා සජ්ජායනා කළා හරි ගියේ නැහැ වැඩක් නැහැ මේක ප්‍රායෝගිකව භාවිතයට ගන්න ඕන ආනපාන සති සමාධිය හැටියට භාවිතයට ගන්න ඕන
ආසරයි අපේ ආර්යයන් වහන්සේ ඒ වගේම වැඩමවාදල අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞතම මහා සංඝරත්නයේ අවසරයි වැඩමවාදල දසසීල් මහත්මයා මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි මෙම සඳහවත් බෞද්ධ පින්වත්තුන් වහන්සේන් පැමිණි සිටුම රාජ්‍ය සේවයේ නිලධාරි මණ්ඩලයේ මහත්මයාගෙන් සහ පැමිණි සිටින අනිකුත් සිටුම සඳහවත් බෞද්ධ පින්වත්තුන් ඇතුළු ඔබ සැමගෙන් අවසරයි අපේ ආමරුවන් මේ ආර්යයන් වහන්සේ මට දැනගන්න අවශ්‍ය වෙලා තියෙනවා මම දැන් මේ ළඟදී අපේ ගෙදර නිවසේ බුදු පහන වන්දනා කරද්දී ඉස්කෝල සර් කෙනෙක් ඇවිල්ලා මට කිව්වා මම ඔයාට බුද්ධ ප්‍රතිම වහන්සේ නමක් දෙන්නම්. හැබැයි මේ බුද්ධ ප්‍රතිම වහන්සේ කිලෝ 10ක් 15ක් වගේ බරයි. අඟල් 15ක් විතර උස තියෙනවා. මේක හොඳ මේසයක් උඩින් තියලා බුදු පහන වන්දනා කරලා ඔයාට මම මේක දෙන්නම්. ඔයා හොඳ බුදුදහම අදහන කෙනෙක් කියලාත් මට කිව්වා. ඊට පස්සේ මම ඉස්කෝලට ගිහිල්ලා වීල් එකෙන් විල්ලා කරන් ගිහලා මම බුද්ධ ප්‍රතිම වහන්සේ වැඩම කරලා ගෙදරට ගෙනල්ලා බුදු පහන වන්දනා කරා. තව එක්කෙනෙක් 10 මට 11ට ඇවිල්ලා කියනවා අනේ බුද්ධ ප්‍රතිම වහන්සේ නම් හොඳයි. නේත්‍රා තබල නැහැ. ඉතින් මම අහන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ නේත්‍රා නොතබපු බුද්ධ ප්‍රතිම වහන්සේ නමකට වැඳුම් පිළිවෙත් කිරීම සුදුසු නැද්ද කියලා.
නෑ ඉතින් මෙහෙමයි. බුදුහාමුදුරුව අනුදැන වදාළ ත්‍රිවිධ ආකාර වූ වන්දනා කළ යුතු දේවල් බුදුහාමුදුරුව අනුදැන වදාළා තියෙනවා. මොනවද? උද්දේශික, පාරිභෝගික, ශාරීරික. ශාරීරික කිව්වේ බුදුහාමුදුරුව බුදු වෙලා සතියක් ඇතුළත අර මේ බුද්ධත්වයට පත් වෙලා ජයශ්‍රී මහබෝධියෙන් අර ඉසිපතනාරාමය කරා යන ගමනේදී හම්බ වුණා උපක ආජීවකයා ඊගාවට තපස්සු බල්ලුක. මොනවද දුන්නේ? කේස ධාතු. ඒවා ශාරීරික ධාතු. ඊගාවට බුදුහාමුදුරුව නියපොතු කැපුවාම නියපොතු අරගෙන හදපු චෛත්‍ය මේ හෙළබිමේ නකා ධාතු චෛත්‍ය හතක් තියෙනවා. තිබිලා තියෙනවා. අදත් තියෙනවා. කේස ධාතු තැන්පත් කළා පළවෙනි චෛත්‍ය හැදුවා තිරුකොණාමලයට හා තිරියායි. ඒ වගේම බුදුහාමුදුරුව මහියංගණයට වැඩම කළාමත් කේස ධාතු දුන්නා. ඒ වගේ බුදුහාමුදුරුව ජීවමාන කාලෙම කේස ධාතු නකා ධාතු දුන්න පිරිනිවන් පාවඩාලට පස්සේ බුදුහාමුදුරුවන්ගේ ඒ කරටිකය ශරීර කූඩුව ආදාහන කළාම ඉතුරු වෙච්ච ශාරීරික ධාතු දණ්ඩ ධාතු උන්වහන්සේලා ලලාට ධාතු මේ රටේ සියල්ල අදටත් තියෙනවා. ඒවා වන්දනා කරගැනීම වරදක් නෑ. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ පාරිභෝගික ධාතු තියෙනවා. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට උපකාර වූ බෝධීන් වහන්සේ බුදුහාමුදුරුවන්ට මුචලින්ද රජුව හදලා දුන්න වජිරාසනය බුදුහාමුදුරුව පාවිච්චි කළ පාත්‍රා සිවුරු මේ අර වෙන වෙන අයට යම් යම් අයට වන්ද පුදා ගන්න බුදුහාමුදුරුව ජීවමාන කාලේ නිර්දේශ කළා ලබා දුන්නා. ඒවා තැන්පත් කරලා හදලා තිබුණු චෛත්‍ය එදා තිබුණා. ඊළඟට තුන්වෙනි වැදගත්ම දේ තමයි බුදුහාමුදුරුවන්ගේ පාද ලාංඡනය. ඒක උද්දේශික පරිභෝගික නෙමෙයි. ඒක ශාරීරිකක් නෙමෙයි. ඒ බුදුහාමුදුරුවන්ගේ පාද ලාංඡනය සිරිපතුලේ ලක්ෂණ 100 ගානක් තිබුණා. දැන් අර ගාථාවක් තියෙනවනේ චක්ක වරංකිත රත්ත සුපාදු. මේ තියෙන්නේ මේ ගාථාවේ අර සිරිපතුලේ තිබුණු ලක්ෂණ. ඒ ලක්ෂණ වලින් යුත් සිරිපත් එක්තරා බ්‍රාහ්මණයෙක් දැකලා ඒ බ්‍රාහ්මණයා මේ සිරිපතුලට වැන්දා. ඒ අනුව ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එකත් උද්දේශික හැටියට බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල වන්දනා කිරීම එදා බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටින කාලයේම මේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලට මිනිසු වැන්දා. ඊට පස්සේ විශේෂයෙන්ම බුදුහාමුදුරුවන්ගේ ජීවමාන බුදුහාමුදුරුවන්ගේ පාපහස ලැබූ පාද ස්පර්ශය කළ සිරිපතුල් 8ක් මේ හෙළබිමේ තිබුණා. එදා 8 මහා ස්ථාන හැටියට ඒ තැන් තමයි සියලු හෙළවැසියෝ වැඳ පුදා ගත්තේ. අනින්න ගියේ 8 මහා ස්ථාන. එහෙම සිරිපතුල පඳින්න කිව්වා මිසක බුදුහාමුදුරෝ ජීවමාන කාලේ බුදුහාමුදුරන්ගේ පිළිමයක් හදලා කිසිම කෙනෙක් වැන්දේ නැත. බුදුහාමුදුරෝ පිරිනිවන් පහලා අවුරුදු 700ක් යනකම් ලෝකෙ කිසි තැනක බුදුහාමුදුරන්ගේ පිළිමයක් තිබුණේ නැහැ, හැදුවේ නැහැ, වන්දනා කළේ නැහැ. සියලු චෛත්‍යවල සියලු පන්සල්වල විහාරවල තිබුණේ බුදුහාමුදුරන්ගේ එක්ක බෝධීන් වහන්සේ, එක්ක සිරිපතුල, එක්ක යම් යම් අර ශාරීරික හෝ උද්දේශික හෝ පාරිභෝගික හෝ දේවල් වලට තමයි මිනිසුන්ට වැඳ පුදා ගන්න ලබා දුන්නේ. මෙහෙම තියෙන කාලෙක බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 700කට පමණ පසුව ඉන්දියාවේ ග්‍රීක පාලනයේ ආභාෂයක් ඇවිදින් ඒ ඉන්දියාවේ හිටිය ග්‍රීකයෝ මේ ඇපොලෝ දෙවියව ඇදහුවා. ඇපොලෝ දෙවියව අදහන අර ග්‍රීක ආගමිකයෝ ඇපොලෝ දෙවියගේ පිළිමයක් හදලා ඉන්දියාවේ නොයෙක් තැන්වල වැඳුම් පිදුම් කළා. මේ ඇපොලෝ දෙවියගේට වැඳින ආභාෂය නිසා ඉන්දියාවේ මිනිස්සු ජෛන ආගමේ අය, උපනිෂද් ආගමේ අය ජෛන මහාවීරතුමාගේ පිළිමයක් නෙලලා වන්දනා කරන්න පටන් ගත්තා. මේ අනුව දැන් ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පහලා අවුරුදු 700ක් යනකොට මහා සාංගික නිකාය බොහොම ප්‍රචලිත වෙලා බලවත් වෙලා තිබුණා කනිෂ්ක රාජ යුගයේ. ඒ නිසා අනික් ආගමිකයෝ අර ග්‍රීක ආගමිකයෝ ඇපොලෝ දෙවියටත් ජෛන මහාවීරතුමාගේ උපනිෂද් ධර්මය ඇදහූ අය අර ජෛන මහාවීරතුමාටත් වැඳුම් පිදුම් කරනකොට අර මහා සාංගික නිකායේ අයත් බෞද්ධ හැටියට තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ හැටියට බුදුහාමුදුරන්ගේ පිළිමයක් ඉන්දියාවේදී හදලා වැඳුම් පිදුම් කරන්න පටන් ගත්තා. ඒ අනුව තමයි මතුරා මිටිලා පළමු බුදු පිළිම දෙක හැදුවේ බුදුහාමුදුරුව පිරිනිවන් පහලා අවුරුදු 702ක් ගිය තැන තමා මතුරා පිළිමේ හදලා තියෙන්නේ. ඒ ආභාෂයෙන් අර අභයගිරියේ වෛතුල්‍යවාදීන් මහායානිකයන් මේ වන විට හෙළබිමටත් බලපෑමක් ඇති කළා. අභයගිරිය වෛතුල්‍යවාදය අර තන්ත්‍රයානය මේ මහා සාංගික නිකාය ඇවිල්ලා තිබ්බා. එය අනුව හෙළබිමෙන් මුලින්ම අවුරුදු 700 ගණනක් ගියාට පස්සේ 750කට කිට්ටුව බුදු පිළිම හදන්න පටන් ගත්ත. ඔය මාලිගාවිල, ඒ වගේම තොලු විල, ඊට පස්සේ තන්ත්‍රි මලේ ගල්වල කෙටුවා අවුකන, ඒ වගේම ඊට පස්සේ මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයොත් මහමෙවුනාවේ අර සමාධි බුද්ධ පිළිමය අනුරාධපුර යුගයේදී පිළිමයක් හැටියට සකස් කරලා ආගමිකයන් හැටියට වඳින්න පටන් ගත්තා. නමුත් නැගෙනහිර පළාතේ මේ බොහෝ විහාරස්ථානවල ඒ වැදගත් පූජනීය ස්ථානවල ඒ වන විටත් වැඳ පුදාගත්තේ සිරි පතුලට. උදාහරණයක් හැටියට මේ මොනරාගල දිස්ත්‍රික්කයේ කෙල්ලවරේ සියඹලාණ්ඩුවට එහා ලාහුගල කියනවා නීලගිරි මහසෑය, දක්කින ගිරි මහසෑය, අර රුවන්වැලි සෑය අනුරාධපුරයේ හදන්නට අවුරුදු 380කට පෙර අද පුරාවිද්‍යාඥෝ තහවුරු කරලා තියෙනවා රුවන්වැලි මහසෑයට වඩා අවුරුදු 380කට පෙරයි මේ නීලගිරි මහසෑය දක්කිනගිරි මහසෑය හැටියට ලිච්ඡවීන් වජ්ජී රජදරුවන් හදලා තියෙනවා. ඒ නීලගිරි මහසෑයේ එකම බුදු පිළිමයක්වත් හම්බ වෙලා නැහැ. හම්බ වෙලා තියෙන බොහෝ දේ සිරිපතු. දැන් අද වුණත් මෙතන ඉන්න ඕන කෙනෙකුට මේ පැය එකහමාරකින් ගිය හැකි. ගිහිල්ලා බලන්න පුළුවන් නීලගිරි මහසෑයේ එකම බුදු පිළිමයක්වත් හම්බ වෙලාද නැහැ. නමුත් සිරිපතුල් විවිධ ස්වරූපේ විවිධ ප්‍රමාණයේ සිරිපතුල් 50ක් විතර අදටත් නීලගිරි මහසෑය වටේ තියෙනවා. ඒ විතරක් නෙමේ, නීලගිරි මහසෑයේ ලෞතර බුදු පියාණන් වහන්සේලාගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ අරහතුන් වහන්සේලාගේ අර ශාරීරික ධාතු තැන්පත් කරපු රත්තරන් කරඬු, රිදී කරඬු, තඹ පිත්තල කරඬු, ගල් කරඬු, ලී කරඬු 28ක් පුරාවිද්‍යාඥයන්ට හම්බ වෙලා තියෙනවා. ඒ නිසා පිළිම එකක්වත් එතන තිබුණේ නැහැ. ඒ කාලේ එහෙම වන්දනා මාන කළේ නැහැ. පිළිමවලට හේතුව බුදුහාමුදුරුව අර වක්කලී හාමුදුරුවන්ට දේශනා කරපු ධර්මයක් තියෙනවා. බුදුහාමුදුරුව ජීවමානව ඉන්නකොට කිව්වා වක්කලී මේ ශරීරය වන්නාමේ කර්ජකය වන්දනාමාන කරන්න සුදුසු තැනක් හෝ බලන්න තැනක් නෙමෙයි. කරන්න ඕන මේ ධර්මය ගන්නයි, ආමිෂය ගන්න එපා, අර ධර්මය ගන්න කියලා. ඉතින් ඒ අනුව මේ හෙළබිමේ මුල් බුදු දහමේ බුදු පිළිම හැදුවේ නැහැ. අර බුද්ධාගමේ ආභාෂයක් නිසා, මහා සාංගික නිකායේ ආභාෂයක් අනුවයි මේ හෙළබිමට බුදුහාමුදුරුව පිරිනිවන් පහලා අවුරුදු 700 ගණනකට පසුව බුදු පිළිම වන්දනාවක් ආවා. දැන් අද ඔය නැගෙනහිර මේ බදුල්ල ඌව ප්‍රදේශයේ, ඒ වගේම යාලා බේ භූමියේ රුහුණේ ඒ වගේම රජ රට දැන් ඔය මේ කදුරුගොඩ යාපනයට යනකම් නැගෙනහිර පළාත වෙහෙර විහාර කෝටි ගාණක් තිබුණා. එක ප්‍රදේශයක් තිබ්බා ශාක්‍ය රාජධානිය අදත් කෝටියක් ආරාම තිබුණු තැන හැටියට කොට්ටිය ආරාමය අදත් කියනවා කොට්ටියාරම් නුවර. කෝටියක් ආරාම තිබුණ කියන්නේ කෙලවරක් නැති ප්‍රමාණයක් ආරාම තිබුණ. මේ සියලු ආරාමවල එකම බුදු පිළිමයක්වත් තිබුණේ නෑ, හම්බු වෙලත් නෑ. පසු කාලෙක හැදුවා නම් මිසක මුල් කාලේ සියලු ආරාමවල තිබුණේ සිරිපතුල්. දැන් සෝමාවතියේ හම්බුනේ සිරිපතුල්, නීලගිරි සෑය හම්බුනේ සිරිපතුල්. ඒ වගේ හැම තැනකම සිරිපතුල් තිබුණා වන්දනාමාන කරගන්නට මුල් බුදු සමයේ. පිළිම වැන්දි නෑ. ඉතින් ඒක නිසා ඔය දැන් අද ආගමේ තමා මේ බුදු පිළිම වඳින්. දැන් බුදු පිළිම වැන්දට වරදක් නෑ, හැබැයි ඒක ආගමක්. ඒ නිසා බුදු පිළිම වඳින්න එපැයි කියලා අපි කියන්නේ නෑ. නමුත් සිරිපතුලක් තියෙනවා නම් ඊට වඩා වටිනවා. නමුත් සිරිපතුල් වැන්දත් බෝධියට වැන්දත් මේ ධාතුන් වහන්සේලා වැන්දත් අන්ත ධාතුන් වහන්සේට වැන්දත් නිවන් දකින්න බෑ කෙලෙස් මුල් තුන උදුරා දමන්න ආනපාන සති සමාධිය පිළිවෙත ප්‍රතිපත්තිය පුරණක. ඒකත් තේරුම් ගත යුතුයි බෞද්ධව හැටියට.
අපේ හැමදෙන්නම ඉතින් අස්සේ දැන් අපි බුදු පහන වන්දනා කරනා ඉඳන් මේ ඥාති නම් හොතු සුඛිතා හොන්තු ඥාතෝ කියලා පින් අනුමෝදන් කරලා බුදු පහන වන්දනා කරන අවසානයේ සමහර අය කියනවා බුදු පහන වන්දනා කරාම මේ බුදු පහන වන්දනා කරලා මළගිය ඥාතින් පින් අනුමෝදන් කරාම මියගිය ඥාතින් ආපසු නිවසට එනවා කියන මේකේ සත්‍යතාවයක් තියෙනවා අපේ හැමදෙන්නම.
ඒකයි තින් මම කියන්නේ දන්නේ නැ මොන චේතනාවක් ඇතුවද මොන ආකාරයටද බුදු පහන කියලා පින් අනුමෝදන් කරන්නේ කොහොමද කියන එක. ඒ නිසා ඒ චේතනාව අනුව අර ඥාතීන්ට පින් ලැබුණේ නැත්නම් මිය පරලොව ගිය ඥාතීන් ඒ ගෙඩෙට අරක් ගන්නේ පුරණ වෙයි කරදර කරයි. නමුත් හරියට තුන් සිට පහදාගෙන කැපකොට ඒ තමන්ගේ ඥාතීන් මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවෙන් පින් දුන්නත් පින් පැවරුවත් පින් අනුමෝදන් කළොත් ඒ අය සතුටු වෙලා පින් අරගෙන මිදී නිදහස්ව යයි. එකයි තේරුම් ගත යුත්තේ. ඊළඟට තව මේ ප්‍රශ්නයක් අහනවා මෙතන මේ අපේ දායකයෙක්. එතකොට අර මක්කම තියෙන්නේ මොකද්ද කියලා. දැන් ඔය මේ ලංකාවේ මුස්ලිම් අය ඒ වගේම ලෝකේ තියෙන ලෝකේ ඉන්න සියලු මුස්ලිම් මිනිස්සු යනවා මක්කම සිරිපතුල වඳින්න. දැන් මේකෙත් ඉතිහාසයක් තියෙනවා කවුරුත් දැනගත යුතු. මේක බොහොම ගැඹුරු ඉතිහාසයක්, ප්‍රසිද්ධ ඉතිහාසයක්, පරම සත්‍යයක්. මුස්ලිම් මිනිස්සු වෙළෙන්දු හැටියට මේ අනුරාධපුර යුගයේ ඊට පෙර පොළොන්නරු යුගයේ මේ හෙළබිමට ඔය පර්සියාවේ ඉඳලා අරාබියේ ඉඳලා මේ මුස්ලිම් මිනිස්සු ආවා බඩු වෙළඳාම් කරගන්න ලංකාවට. පිරිමි විතරයි ආවේ. මෙහෙම ආවහම ඒ අරාබි වරුන්ගේ යම්කිසි අර උලමාවරයේ මහමත්තුමා කියන පුද්ගලයා මේ බුද්ධ ධර්මය යම් තරමකට ඉගෙනගෙන දැනගෙන ධර්මයක් ඒ රටවල දේශනා කළා. ඒ දේශනා කරන අවස්ථාවේ ඒ අරාබිවරුන්ට කිව්වා මෙහෙම ආදම්ගේ පාදය තියනවා කියලා. මගේ ශාස්ත්‍රූවරයා කවුද? ආදම්. බුදුහාමුදුරන්ට මහමැතිතුමා ආදම් කියලා කිව්වා. ඒ අනුව මේ ඇඩම් ස්පීක් එක ආදම්ගේ සිරිපතුල තිබුණු තැනත් ඒ වගේම කුරගල සිරිපතුල තිබුණු තැනත් වඳින්න මේ මුස්ලිම් කාරයෝ බෙලෙන්දු පටන් ගත්තා. දැන් රටට බෙලඳ බඩු තොගයක් අරගෙන ආව ගමන් නැවකින් ඒ වෙලෙන්දු ඔය නැගෙනහිර වෙරළට ගොඩ බැස්සහම එතන කොට්ටියාරම් නුවර තිබුණු සිරිපතුලට වැඳලා තමා සියලු වැඩ කටයුතු ආරම්භ කළේ. මෙහෙම මේ වෙලෙන්දු ඒ විශේෂයෙන්ම ඊට පස්සේ සිරිපතුල වන්දනා කරන්නත් හෙළබිමට ඒ මුල් කාලේ අරාබි ජාතිකයෝ වෙලෙන්දු උලමාවරු පැමිණියා. මෙහෙම ඉන්නකොට පොළොන්නරු යුගයේ යම් අවසාන කාලේ, ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පහළ අවුරුදු 1500ක් 600ක් යන තැන පොළොන්නරු යුගයේ නිස්සංක මල්ල රජුරුවන්ට පස්සේ නැගෙනහිර පළාතට ලොකු විශාල සුනාමියක් ආවා. සුනාමියක් ඇවිල්ලා මුළු නැගෙනහිර පළාතෙම හිටපු මිනිසුන්ම විනාශ වුණා. එතකොට අර අරාබිකාරයෝ මේ සුනාමියක් වූ බව නොදැන වෙළඳ බඩුත් අරගෙන කොට්ටියාරම් නුවරට ආවා. අර නැගෙනහිර වෙරළේ කොට්ටියාරම් අද ඔය වාකරේ කියන තැනට ආවහම ඒ කොට්ටියාරම් නුවර මෙතෙක් අර වැඩ පුදාගත් සිරිපතුල තියෙනවා. හැබැයි කවුරුවත් වඳින්න පුදන්න මිනිස්සු නැහැ. වෙළඳ බඩු විකුණන්න කිසි කෙනෙක් හිටියෙත් නැහැ. දැන් මේ මුස්ලිම් කාරයෝ කරපු වැඩේ අර මේ නැවුවලාව වෙළඳ බඩු ටිකක් අත්හැරලා අයින් කරලා දැන් මිනිස්සු නැහැ විකුණන්න. කොහෙවත් මිනිහෙක්ව රකින්න හම්බු වෙන්න හිටියේ නැහැ. නමුත් සිරිපතුල දැක්කා තමන් වැඳන පුදන දැන් හොඳ අවස්ථාවක් කියලා මේ කට්ටිය ඔය සිරිපතුල අර නැවට පටවගෙන ආපහු අරාබියට ගිහිල්ලා මෙන්න අපේ ආදම්තුමාගේ ශාස්ත්‍රූතුමාගේ සිරිපතුල ගෙනාවා කියලා මදීනා නුවර ඒ සිරිපතුල අපේ ලෞතර බුදුපියාණන් වහන්සේගේ සිරිපතුලක් ගෙනihin වැඳ පුදා ගත්තා. එහෙනම් අද මේ සියලු මුස්ලිම් කාරයොත් ඔය මක්කමට මදීනා නුවරට යනවා කියලා යන්නේ වඳින්නේ අපේ ලෞතර බුදුපියාණන් වහන්සේගේ සිරිපතුලකට බව සියලු දෙනා තේරුම් ගත යුතුය.
ගෞරවනීය අරහතුන් වහන්සේ, සද්දිත් පාස්තික බෝධි සද්දිත් පාර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතිය ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න.
සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මොකක් ගැනද?
සති කියන එක.
ඈ
සති ඉන්ද්‍රිය, සද්දා, විරිය, සති.
ආ, සති ඉන්ද්‍රිය.
සති
ඉන්ද්‍රිය කියන්නේ හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා කටයුතු කරනකොට සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය පූර්ණ වීමෙන් සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා. සති ඉන්ද්‍රිය හේතුඵල ධර්මයට ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ සත්‍යය පූර්ණ වෙනවා නම් සති ඉන්ද්‍රිය පූර්ණ වෙනවා. සති ඉන්ද්‍රිය මතුවෙනවා. සති ඉන්ද්‍රිය මතුවීමෙන් සති බල හතර, ඒ කියන්නේ කායේ කායानुපස්සනාව කියන සති සතර, සති ඉන්ද්‍රිය කායේ කායानुපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව බල ගැන් වෙනවා. එතකොට
ධර්ම හතර කියන්නේ
බල ධර්ම කියන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය බල ගැන් වෙන්නේ සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමෙන්. සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල ධහමට බහාගලපා බලා, යෝ ධම්මෝ නය විනයට සසඳා බලා, යෝ විනයෝ සෝභාසිතම්බෝ කිරීමෙන්. ඒ නිසා මුළු බුද්ධ දේශනාවම යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතම්බෝ කියලා බුදුහාමුදුරුව විග්‍රහ කළා. ඒකම ධම්ම විනේ ගාදන්ති කිව්වා. ඒකම ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ කියලා කිව්වා. නොයෙකුත් සූත්‍රවල මේ හේතුඵල ධහමට බහාගලපා බලන එක, ණය විනයට සසඳා බලන එක තමා ඉගැන්වෙන්නේ, කියා දුන්නේ. කළ යුත්තේ නිවන් දකින්න සති සම්පජඤ්ඤ තත්වයට පත් වෙන.
පින්වත් හරියතුන් වාස, හතර පොයේ සීල් සමාදන් වීම සීලබ්බත පරාමාසයකට අසු වෙනවද? එසේනම් ඒ කෙසේද කියලා
දැන් මෙහෙමයි. බුදුහාමුදුරුවම කියලා තියෙනවා, යං සමාදානං තං වත සංවරට්ඨේන සීලං. ඒ නිසා මේ සීල් සමාදන් වන එක බුදුහාමුදුරුවන්ගේ දෙයක්ද නැද්ද? බුදුහාමුදුරුව බෝසත් කාලේ විතරක් නෙමෙයි, බුදුහාමුදුරුව බෝසත්තුමා මව් කුසේට එනකොට මහාමායා දේවිය සීල් සමාදන් වුණයි කියලා ත්‍රිපිටකයේ තියෙනවද නැද්ද? එහෙමනම් ඒ සීල් සමාදන් වීම බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. මහාවංශේ පැහැදිලිව තියෙනවා, මහා සම්මත රජුරුවන්ගේ පටන් මේ සම්මත සීලයක් සමාදන් වෙන ක්‍රමයක් තිබුණා. ඒක නරක නෑ, හොඳයි, ඒක යහපත්. හැබැයි ඒක ප්‍රමාණවත් නෑ. සමාදන් වන සීලය කෙලෙස් මුල් තුන උදුරා මගඵල ලබන්නට, ඥායස්ස අධිගම ඥාය තත්වයට පත්වෙන. ඒකයි මේකේ වෙනස. සමාජය යහපත් කරන්න, හොඳ සමාජයක් පවත්වන්න ලෞකික වශයෙන් තමාට දෙව් මිනිස් සැප ලබා ගන්න, රජ සැප සිටු සැප ලබන්න සිල් සමාදන් වීම හොඳයි, පැවැත්ම යහපත් කරන. හැබැයි බුද්ධ ධර්මයේ තියෙන්නේ පැවැත්ම යහපත් කරගන්න පමණක්ම නෙමේ. මේක තියෙනවා උභය අර්ථ සාධනය, උභතෝ භාග විමුක්තිය. නිසා සිල් සමාදන් වෙන එකෙන් පටන් ගත්තත් හරි, හැබැයි ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් අර මේ සතර මේ පාරිභෝගික වස්තුන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සංවරෙන් ප්‍රත්‍ය සංවරයෙන් භාවිතා නොකරනවා නම් ප්‍රාතිමොක්ක සංවර සීලය පූර්ණය කරගන්නේ නැත්නම් ආජීවක පාරිශුද්ධ සංවර සීලය පිහිටා කටයුතු කරන්නේ නැත්නම් සතර සංවර සීලය පූර්ණය වෙන්නේ නැහැ. එහෙමනම් නිවනට උපකාර වන්නේ සතර සංවර සීලයම පූර්ණය වුණොත් පමණයි. එනිසා ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, පාටිමොක්ඛ සංවරය, ආයතික සංවරය, අජීවක පාරිශුද්ධ සංවරය කියලා කියනවා. මේ හතරම පූර්ණය වෙනවා නිවැරදිවත් ප්‍රායෝගිකවත් ආනපාන සති සමාධිය හි පිහිටා කටයුතු කිරීම. එතකොට අර අද උදේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ කියපු සියලු දේ පූර්ණ වෙනවා ආනපාන සති සමාධිය සංවරත්වයෙන් කරගෙන යනකොට, නිවැරදිව කරගෙන. ඒ නිසා යම් කෙනෙක් සීලයක් සමාදන් වීම වරදක් නෑ, ඒක පාපයක් නෙමේ, ඒක හොඳයි. හැබැයි සීලයක් සමාදන් වුණාට වැඩක් නෑ සංවර නොවුණු. ඉන්ද්‍රිය හය සංවර නොවුණු. ඉන්ද්‍රිය සංවරයට උපකාර වෙනවා නම් උපකාර වෙන්නේ සංවරට්ඨේන සීල. සංවර අර්ථේනොයි සීලය පිහිටා කටයුතු කළ යුත්තේ. ඉතින් ඒක නිසා මේ සීලය ගැන කතා කරනවා නම් කියනවා නම් අවුරුද්දක් වුණාට කියන්න පුළුවන් ඔය මහා සීල, චූල සීල වගේ සූත්‍රවල. ඒ වගේම මෙතන තියෙනවා පරියන්ත සීල, අපරියන්ත සීල, පරාමට්ට සීල, අපරාමට්ට සීල, අනුපසම්පන්න සීල, උපසම්පන්න සීල. මේ වගේ නොයෙකුත් ආකාරයට දෙපැත්තක් දුවතාවයක් විග්‍රහ කරලා තියෙනවා. මේ බුද්ධ දේශනාවේ හැම තැනකම තියෙන දේවල්. ඉතින් ඒක නිසා මේක අපි සීලේ පිහිටනවා, ඉබේම සීලේ පටිට්ඨාය තත්වයටපත් වෙනවා. ආනපාන සති සමාධිය වඩනවා නම් නිවැරදි. එහෙම නැත්නම් මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති නිවැරදි වඩනවා නම් ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය, පාතිමොක්ඛ සංවර සීලය, ආජීවක පාරිශුද්ධ සංවර සීලය පූර්ණය වෙනවා. මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක්. මේක තේරුම් ගන්න ඕන. නිකන් සිල් සමාදන් වුණාට චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට ඒ සිල් සමාදන් වෙලා ඒ සිල් කැඩුවොත් යම් වෙලාවක එතෙන්දී ඊට වැඩිය ලොකු අවතක් වෙනවා. එකයි ප්‍රශ්නේ. අනිත් පාර බුද්ධ ආගමේ සිල් සමාදන් වෙනවා උදේට හවසට පවාරණය කරනවා. ඕක කොච්චර වැරදි දෙයක්. තව දවසක් තියාගෙන ඉන්න පුළුවන් නම් හොඳයිනේ. තවත් දෙකක් ලබන මාස සිල් සමාදන් වෙනකම්ම තියාගෙන ඉන්න පුළුවන් නම් කොච්චර හොඳයිද. රකගෙන ඉන්න පුළුවන් නම් පාණාතිපාතා දින්නා දානා වේරමණී මේ කරගෙන ඉන්න පුළුවන් නම් ඇයි පවාරණය කරන්නේ? ඒක ආගම. දැන් හරකව ලෙහෙලා හරකව කොටු කළා දවසම බැඳලා තිබ්බ, දැන් හරකව ලෙහෙලා දැම ඕන දෙයක් ආපන්. ඒක වැඩක් නැහැ. ඒ නිසා කීයටවත් බුද්ධ ශ්‍රාවකයෙක් නම් සිල් සමාදන් වුණාට කමන්නේ පවාරණය කරන්න හොඳ නැහැ, ලෙහෙලා දාන්න හොඳ නැහැ. ඒක නිසා මේක හරියට හරකව බැඳලා තිබ්බා, දැන් ඊගාවට කුඹුර කන්න ලෙහෙලා දැම්මා වගේ. අර කන්නේ හව් හව් කියලා රාගදේශ මෝහ තමා ආහාර. ඒක නිසා අර ආගමේ තියෙනවා යම් යම් මේවා ප්‍රතිපatti. නමුත් ධර්මයට ඒවා යම් යම් තැන්වලදී ගැළපෙන්නේ නැහැ. සිල් සමාදන් කරනවා නම් පුළුවන් තරම් නැවත සිල් කැඩුනොත් ඇහිලා සමාදන් වුණාට කමන්නේ නැවත. ඉතින් ඒක නිසා දැන් දවසක් නෙමේ, දෙකක් නෙමේ, තුනක් නෙමේ, හතරක් නෙමේ, ගෙදර හිටියත් කොහේ හිටියත් සිල් සමාදන් වුණා නම් සීලේ පටිට්ඨාය, සීල අදිස්ථාන කරගෙන සීලේ පිහිටා හිටියොත් ඒක සීලබ්බත පරාමාසයට අයිති වෙන්නේ නැහැ.
අවසරයි සීලස අන්වාසලන් අවසරයි. මගේ තියෙනවා මේ අදහසක්. කර්ණීයමෙත් සූත්‍රයේ තියෙනවා දිෂ්ඨින්ච අනුපගම්ම සීලවා දක්ෂණේන සම්පන්නෝ කියලා කොටසක්. ඒක ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්න.
දිෂ්ඨින්ච අනුපගම්ම සීලවා කියන එකයි දක්ෂණේන සම්පන්නෝ කියන එකම. අර උදේ සබ්බාසව සූත්‍රයේ කිව්වනේ අර දිට්ඨිය උපගම්ම වෙනුත් අනුගම්ම වෙනවා. අර දිට්ඨිගතන් දිට්ඨි ගහනන් දිට්ඨිකාන්තාරන් තමයි අර දිට්ඨින්ච අනුපගම්ම. අර නිවනට උපකාර නොවන දිට්ඨියයි දිට්ඨින්ච අනුපගම්ම. අනුසය උපදින දිට්ඨියයි දිට්ඨින්ච අනුපගම්ම. එතකොට දස්සනේන මහතබ්බා කළොත් එන්නේ එක තමයි දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කිව්වේ.
ආමේසු විනයගේ දන් නහි ජාතු ගබ්බසෙයම් පුනරේති.
ඒකත් නැවත ආනපාන සති සමාධියම අර අසුභානුසතිය පටිකුල මනසිකාරය කාමේසු විනය අර දෙකමයි. අර අසුභානුසතිය මෙත්තානුසතිය මරණානුසතිය වැඩිමමයි ඒවා. ඒවමයි වෙන වෙන වචන වලින් කරණීය මෙත්ත සූත්‍රය රතන සූත්‍රය මහා මංගල සූත්‍රයේ සියලු තැන්වල කියලා තියෙන්නේ. ඔය මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධර්මතාවයන්මයි. සබ්බාසව සූත්‍රයේ තියෙන ධර්මතාවයන්මයි. සේවිතබ්බා සේවිතබ්බ මූල ධර්මමයි සියලු තැන්වල වෙන වචන වලින් කියලා තියෙන්නේ.
අවසරයි ගරු රහතුන් වහන්ස, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව වඩාගෙන යද්දී හේතුඵල ධර්මයට ගහ ගලපා බලා ණය විනයට සසදා බලන එක ස්වාමීන් වහන්සේ කරන්න ඕනේ? හිත සමතේටපත් කරගන්නද නැත්නම් හිතේ තියෙන අර මුල් තුන උදුරා දාන්න කියන එක ප්‍රශ්නයක්.
දෙකටම කරන්න ඕන. සමත විපස්සනා දෙකම වැඩෙනවා හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බැලීම නිසා. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ වුණාම සමත විපස්සනා දෙකම යුගනද්දව පූර්ණය වෙනවා. අර ණය වෙන්නේ නිච්චසේ සුඛසේ අත්ථසේ උපාදානය කරගන්න නිසායි. එතකොට යමක් නිච්චසේ දකින්වනම් සුඛසේ දකින්වනම් අත්ථසේ දකින්වනම් ගන්නවනම් ඒක උපාදානය කරගන්න. එතකොට ණය වෙනවා. ඒ නිසා ණය විනයට බහාගලපා බලන කෙනෙක් නිච්චසේ සුඛසේ අත්ථසේ අස්මිමානයෙන් වැඩ කරන්නේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව අයින් කර දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සුව සුභ සුචි හිතෙන් අයින් කර. ඒ වගේම අනත් අනුපස්සනා කරලා ඒතං මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තාටි කියන අත්ථ සංඥාව ආස්මිමානය හිතෙන් ඉවත් කර. ඒ අනුව නිබ්බිදා වෙනවා, නොබැඳෙනවා. බැඳින්නෙම ණය වෙන්නෙම අර නිච්චසේ සුඛසේ අත්ථසේ දැකීමේ තීරණය කිරීම. ඒක නිසා මෙතන ඔය ණය විනයට බහාගලපා බැලීම හේතුඵල ධර්මයට බහාගලපා බැලීම ඔය අනුස්සති 10ෙම එකම ආකාරයකට ක්‍රියාත්මක වෙන්න ඕන. තේරුම් ගන්න ඕන.
තෝර ස්වාමීන් වහන්සේ, ඒ හේතුඵල ධහමට බහා ගලපන එක ස්වාමීන් වහන්සේ සමතේට පත් කරගෙන ඊට
පස්සේ සමතේටපත් වෙනවා. දැන් තරහෙන් වැඩි කළොත් ඒක හේතුවක්. ඒක හේතුවක්ද නැද්ද? දේසං හේතුන් තථාගතෝ හේතු තුනක් කිව්වා. මේ තරහෙන් අඩි කළොත් ඒක හේතුවක්. ඒක ප්‍රතිඵලය ණය වෙන එක. ඒක ප්‍රතිඵලය කිලුටු වෙන එක. ඒක ප්‍රතිඵලය අනුසය උපදින එක. දැන් රාගයෙන් කටයුතු කළොත් ඒකත් හේතුවක්. ප්‍රියමනාප දෙයට ඇලුනොත් ඒක හේතුවක්. ඒ නිසා බුදුහාමුදුරුව හේතු තුනක් ඉදිරිපත් තේසං හේතුන් තථාගතෝ ආහ තේසංජයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. කොහොමද නිරෝධ කරන්නේ? අර මෙත්තානුස්සතිය වඩලා තරහා හේතු අයින් කරන්න පුළුවන්, අසුභානුස්සතිය වඩලා රාග හේතු අයින් කරන්න පුළුවන්, මරණානුස්සතිය වඩලා නිබ්බිදා තත්වයට පත් වෙලා තුනම අයින් කරන්න පුළුවන්. එකයි තේ සංජයෝ නිරෝධු. මේක තේරුම් ගත්තේ නැත්නම් හේතුඵල දහමට වහා ගලපා බලා කටයුතු කළා වෙන්නේ නැහැ. ඒකමයි යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. ඒක නිසා පටිච්ච සංඋප්පාද කියන්නේ පටිච්ච වීම හේතුව, සංඋප්පාද වීම ඵලය. මේක තේරුම් ගන්න. මේක තමයි හේතුඵල ධර්ම. පටිච්ච වුණේ නැත්නම් පටිච්ච වෙන්න නැති වෙන්නේ අර අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කළා නිච්ච සුඛාත් හිතෙන් අයින් කළොත් පටිච්ච වෙන්නේ නැහැ. නෑ පටිච්ච. එතකොට හේතු සකස් වෙන්නේ නැහැ. ඒ අනුව නිබ්බිදා වෙනවා. මේ කොතැනක මොන ගාථාවකින් සූත්‍රයකින් ගත්තත් ඔය ධර්මතාවයමයි ආනපාන සති සමාධියමයි මතුවෙලා එන්නේ.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට තරහා ආව ගමන්ම අපි හිතන්න ඕනේ මේ දේශගතිය නිත්‍ය වෙලා සුඛ වෙලා අත් වෙලා තිබුණේ.
ඔව් තමයි. මේක කොහෙන්ද ආවේ? දැන් අපි ඇහෙන් රූපයක් දැක්කහම කාගාව තිබුණ තරහක්ද ඔයාවේ? කාගාව තිබුණු නොගැලපෙන නොපෑහෙන නොසීහෙන බවක්ද මේ ආවේ? තමංගා. මේක නොතිබුණා නම් තරහ එන්න පුළුවන්ද? ඒ වගේම ඇහෙන් ප්‍රියමනාප රූපයක් දැක්කහම ඕකට ඇයි ඇලෙන්නේ, අල්ලගන්නේ, උපාදානය කරගන්නේ? කාගාව තියෙන ගතියක්ද? තමංගා. මේ ගතිය තමංගාව තියෙන බවවත් නොදැනීමයි නප්පජානාති. එනිසායි අර තරහ කරගෙන. හැබැයි පෘථග්ජන පුද්ගලයෙකුට අර විරුද්ධකාරයෙකුට, තරහකාරයෙකුට, නොගැලපෙන නොපෑහෙන පුද්ගලයෙකුට කොනිටන එක, රවණ එක, එකට එක කරන එක, පොඩ්ඩක් රිදවන එක කොයි තරම් ආස්වාදයක්ද? ඒක ආස්වාදයක්. හැබැයි ඒ ආස්වාදය පසුපස ආදීනෝයක් තියෙන බව නොදන්නා නිසයි අර රිදවන්නේ, එකට එක කරන්නේ, කොනිටන්නේ, රිදවන්නේ. මේක ඊට පස්සේ තමන් ණය වෙනවා. අර ණය ගෙවන්න වෙනවා. මේක කල්පනා කරන්න, මේක තමයි හේතුඵල ධර්ම. මේ හේතුඵල ධර්ම කියන එක ඕනම දිනකට, ඕනම අවස්ථාවකට, ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්, තේරුම් ගත යුතු ධර්මයක්. පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය. උත්තේසංච හිතෙන් රාගය, ద్వේෂය, මෝහය අර චේතනා හම්බිකවේ කම්මං වදාමි ච කිවි චේතනා. ඒ වගේම දැන් චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දංච ගානංච පටිච්ච ගන්ධංච ච තුනක්ම එකට සම්පස්ස වෙනවා.
හසරයි ස්වාමීන් වහන්සේ, මේ අපි හැම දිනේ හැම පෝයකටම සිල් සමාදන් වෙනවා. මේ සීලේ පබ්බජ්ජ සීලේ සමාදන් වෙනා එදා පැවිදි වෙච්ච සීලෙම ඉතින් සමහරක් මේ
පබ්බජ්ජා සීලේ ගන්න එපයි කියනවා සාමණේර ආයත කියන්නේ උපසම්පදා නැති අයට. අවසරයි මන් දන්නේ නැහැ මට මේක හරිද වැරදිද කියලා. මේ උපසම්පදා සීලේ මේ පබ්බජ්ජා සීලේ සාමණේර කෙනෙකුට ගන්න එපයි කියන එක මේ මට තේරෙන්නේ
නැහැ. ඒවත් මේ පස්සේ හදාගත්ත සම්මත. දැන් පන්සිල් සමාදන් වුණත් අටසිල් සමාදන් වුණත් දසසිල් සමාදන් වුණත් සාමරේර හෝ උපසම්පදාසිල් සමාදන් වුණත් යං සමාදානං තං වතං. හැබැයි අර ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය, ප්‍රාතිමුක්ඛ සංවර සීලය, ආයතික සංවර සීලය පිහිටියොත් ඒ සියලු දේට වඩා ඒක උපසම්පන්න සීලයක් හැටියට බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේක ඉතින් සම්මතයක් සම්ප්‍රදායක් හැටියට උපසම්පන්න සීලය, සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය නැති තැනක විරමණය, විරමණී සීලය සමාදන් වීම වරදක් නැහැ. නමුත් සංවර සීලය තියෙන තැනක, සංවර සීලයේ පිහිටා කටයුතු කරන්න පුළුවන් තැනක සිල් සමාදන් නොවුනට සීලය අදිස්ථාන කරගෙන සීලේ පටිට්ඨාය නරාසපඤ්ඤෝ කියන තත්වයට පත් වෙන්න පුළුවන්. දැන් අපේ ගෞතම බුදුහාමුදුරුව ජීවත් වෙලා වැඩවාසය කරපු අවුරුදු 45ක් තුල කිසිවෙකුට සිල් සමාදන් කෙරෙව්වේ නැහැ. ආවගමන් සිල් සමාදන් කරේවිලා පටන් ගත්තා නම් සියලු ත්‍රිපිටක ධර්ම වල තියෙන ඕන මුලින්ම සිල් සමාදන් කෙරෙව්වා. නමුත් ඒ දේශනාව ධර්මය කියලා ඉවර වුණාට පස්සේ අවසන් වෙනවත් එක්කම අර අච්චිච්ච තණ්හං විවත්තයි සංයෝජනං මානාභිසම්‍යා අර දුක්ඛකස්මයේ සංවර සීලේ පිහිටියා. සතර සංවර සීලේම පිහිටියා. සීලේ සංවරට්ටින සීලම් බවට පත් වුණා. ඉතින් ඒක නිසා මේ අද වුණත් ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ආයතික සංවර සීලය නිවැරදිව විග්‍රහ කරලා සංවර සීලයේ පිහිටන්නට කියා දෙනවා නම් අද වුණත් මගඵල ලබන්න ඒ පුද්ගලයා, ඒ උත්තමයා සමත් වෙනවා. මේක නැතිකම වෙන්නේ අද සම්මතයට පරමාර්ථය යට වෙලා එකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි විවිධ අයට මේ සාමනීර අයට උපසම්පදා සීලයක් නැහැ කියලා මේ වගේ නොයෙක් ඒවා සම්මත. ඒවා සම්මත. සං කිව්වේ මොකක්ද ආයි? රාගය, ද්වේෂය, මෝහයෙන් ඒක සම්මත කරගන්න. අනුමත කරගන්න. ඒක ඒ සම්මතය පවත්වා ගන්න, සම්ප්‍රදාය පවත්වා ගන්න කරන දේවල්. මේකේ වෙනස අපි නිවැරදිව දැනගන්න ඕන. මේ අනුන්ට පේන්න නෙමෙයි අපි සිල් සමාදන් විය යුත්තේ. ලෝකයට අඟවන්න නෙමෙයි අපි සීලවන්තයෙක් කියලා මේ සුදුරෙද්දක් හෝ කාරෙද්දක් හෝ කරේ දාගත්ත යුත්තේ. අපි අපේ පිරිසිදු බව සඳහා, අපේ සචිත්ත පරියෝධපනන් සඳහා, පාරිශුද්ධත්වය සඳහායි අපි සීලේ පිහිටා කටයුතු කළ සංවර විය යුත්තේ. ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරයෙහි පිහිටා කටයුතු කළ යුත්තේ අනුන්ට ලෝකයාට පෙන්වන්න, ලෝකයාගෙන් වැඳුම් පිදුම් ගන්න, සිව්පසේ ලබා ගන්න නෙමෙයි. මොකටද? අපේ විමුක්තිය අපි මේ සසර දුකෙන් මිදී නිදහස් වීමේ ඒකායන පරමාර්ථය නුයි අපි සංවර සීලේ පිහිටා කටයුතු කළ යුත්තේ.
අවසරයි ස්වාමීනි. මිය පරලෝ ගියා වූ දෙමව්පියෝ මිය පරලෝ ගිහින් බොහෝ කාලයක් වෙනවා එයාට පින්පෙත් දුන්නා. නමුත් අර ජීවිත කාලයේම සමහර අය දෙමව්පියෝ මතක් කරලා මව්පියෝ වඳින ගාතවල් කියලා මේ අම්මටයි තාත්තටයි වඳිනවයි කියලා වඳිනවා. ඒක හරිද? අරියතුන් වහන්සේ
කමන්නේ ඒක හොඳයි, වරදක් නැහැ. නමුත් දෙමව්පියෝ සිහිපත් කළා පින්කමක් කරලා තුන් සිට පහදාගෙන ඒ දෙමව්පියන්ටත් මේ ජීවිත කාලේ අපිට උදව් කළ දෙමව්පියන්ට විතරක් නෙමේ අනන්ත සංසාරගතවත් අපිට දෙමව්පියෝ හිටියා. මව් දෙමව්පියෝ හිටියා. ඒ යම් කිසි මව් දෙමව්පිය කෙනෙක් අද කොහේ හරි පරදත් රූප ජීවීන් හැටියට පින් බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒ සියලු දෙනාට එකසේ සමසේ පොදුවේ පින් දෙන්න ඕන. ඒ ගාථාව කිව්වේ කියලා වරදක් නැහැ. ගාථාව තේරුම ඇතුව කිව්වොත් අර හැබැයි ඔව් මේ තමන්ගෙම අම්මා වෙලා ඊගාවටත් උපදින්න කියලා හිතන චේතනාවක් තියෙනවනම් ඒක රාගයයි මෝහයයි.
එහෙම නෙමෙයි, මේ සබහා ධර්මයක් වශයෙන් මේ කොයිබ ගියත් කොතන ගියත් ඉස්කෝලේ යන්න ගියත්
ඒක ඒක හොඳයි, වරදක් නැහැ. හොඳයි, ඒක හොඳයි. ඔව් ඒක හොඳයි.
සමහර අය කියනවා අවසරයි හරතුන් වහන්සේ සමහර අය කියනවා මිය පරලෝකීය දෙමව්පියෝ
ඒ කමක් නැහැ, මිය පරලෝකීය දෙමව්පියන්ටත් පින් දීලා පින් පවරලා අර මාතා පිතු උපට්ඨානං කළ යුතුය.
මේ වැඳීම අර පින්දීම වෙන එකක්, වැඳීම වෙන එකක් නේ.
දැන්
දරුවෝ දෙන්න වැඳලා යනවා, දරුවෝ වැඳලා යනවා අම්මට තාත්තට. පොඩි කට්ටි ඉස්කෝලවල යනකොට දස මාසේ උදරයකත් කරින් කිව්වේ උරේකත් කියලා නේ. මේ අර අරියතුන් වහන්සේ තමයි මේ ටික පැහැදිලි කරලා දුන්නේ. උරේ උඩ තමයි අම්මලා අගේ දරුවෝ ඉඳලා තියෙන්නේ. ඉතින් උරේ කත්තා කියා ඉඳලා මේ අර පොත්පත් බැලුවට පස්සේ තමයි උදරේ කත්තා කියන්නේ. මව්පියෝන්ගේ උදරේ ඉඳපු දරුවොන්ට දරුවෝ වඳින්න උරේ කත්තා කියලා.
දැන් කමන්නේ මේක මේක චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන ධර්මතාවය හැම විටම හිතන්න ඕන. චේතනාව පිරිසිදුනම් ඒක යහපත්. චේතනාව යමක් උපාදානය කරගන්න අල්ලගන්න නැවත ඇලෙන්න තණ්හා වෙන්න නම් වැරදි. ඒක තේරුම් ගත්තාම හරි හොඳයි. එහෙනම්
අවසරයි ස්වාමීනි.
තව කරුණක් අහන්න තියෙනවා. අරියතුන් වහන්සේ මට මේ දහම මට දැන් බොහෝ වයසයි, මම එක පැත්තකින් දෙදී අවුරුදු 76ක් විතර වෙනවා.
අපෝයි තව තියෙනවා කල් හොඳට.
මට මේ දහම පැහැදිලි කරගෙන කරගෙන යනකොට ඒවා පැහැදිලි හරියට සේරම මතකයට එන්නේ නැහැ. මතකේ නැහැ
කිසිදෙත්ම. දැන් ඕක මම කියන්න හිටියේ මේ කියපු දේවල් මේ සුමානේ එකක්වත් මතක තියාගන්න ඕනේ නැහැ. ලියාගන්න ඕනෙත් නැහැ. හැබැයි එකක් තේරුම් ගන්න ඕන. වර්තමාන මොහොතේ පච්චුපට්ඨිතා හෝති. පච්චුපට්ඨිතා හෝති කියන්නේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන අරමුණ රාග අරමුණක්ද, ද්වේෂ අරමුණක්ද, මෝහ අරමුණක්ද කියන එක තේරුම් ගන්න විතරයි අවශ්‍ය. අර ද්වේෂ අරමුණක් නම් ඒක ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම අරමුණු වෙන්න පුළුවන්, නොගැලපෙන නොපෑහෙන අරමුණක්. ඒ මොහොතෙම මෙත්තානුස්සතිය වඩලා දේශාරමුණ ඉවත් කළා මෙත්තානුස්සතිය ගන්න ඕන. රාග අරුමුණක් නම් අසුභානුස්සතිය වඩන්න ඕන. මෝහ අරුමුණක් නම් අර රාගය ද්වේෂයත් මෝහය නිසායි ආවේ. මරණානුස්සතිය අනිච්ච දුක්ඛානත්ත වඩලා අනිච්ච සුඛාත්ත ඉවත් කළා. නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න වැඩ කරන්න පුළුවන් නම් ඔය එකක්වත් මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි කල්පනා කරගන්න ඕන මේ පත්‍යුත්පත්තිතා හෝති කියපු වර්තමාන මොහොත එක මොහොතක් නෙමෙයි. මේක ගඟක් වගේ වේගයෙන් දැන් මේ මොහොතේ පටන් මරණ මොහොත දක්වාම ඔය වර්තමාන මොහොත වේගයෙන් ගලාගෙන යනවා. ඒ වර්තමාන මොහොතේ හිතට එන සියලු අරමුණු අර රාගී අරමුණ නම් අසුභානුස්සතිය වඩන්න ඕන. ද්වේෂී අරමුණ නම් මෙත්තානුස්සතිය වඩන්න ඕන. මෝහී අරමුණ නම් මරණානුස්සතිය වඩලා නිබ්බිදානුපස්සනාව පූර්ණය කරගන්න ඕන. එකයි අවශ්‍යතාව. ඒ නිසා මේ සුවානි කියපු ඒවා එකක්වත් හිතේ මතක තියාගන්න එපා. මෙන්න මේක විතරක් මතක් තියාගන්න. ඒ ඇති. ඒකෙන් අර ආනපාන සති සමාධිය පූර්ණ වෙලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. සංගීත ඉගැන්වීම සහ සංගීත නිර්මාණකරණයේ ණයවීමක්ද?
දැන් චේතනාම් භික්කවේ කම්මං වදාමි. ඔය සංගීතය හෝ නැටුම් හෝ රඟ දැක්වීම හෝ නච්ච ගීත වාදිත විසූක දර්ශන මාලා නොයෙක් ඒවා තියෙනවා. ඒවෙන් අනුන්ගේ සිත අනුරාගයෙන් කුල්මත් කරවනවා නම් රාගයෙන් කාමච්ඡන්දයෙන් හිත කිලුටු කරවන දෙයක් නම් ණය වෙනවා. ඒ වගේම ඔය ගීතම දැන් හිත නිවන මුදවන විමුක්තියට උපකාර වන දෙකුත් ඔය ගීතේම කියන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා එතන දෙපැත්තක් දුවතාවයක් තියෙන බව තේරුම් ගන්න ඕන. අර අනුන්ගේ හිත කිලුටු කරවනවා නම් තමන් කරන දේ හේතුඵල ධර්මයට ණය විනේට තස්දා බලා තේරුම් ගන්න පුළුවන් ණය වෙනවද නැද්ද කියන. ඒ වගේම ඒ ණය වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාගේ හිත නිවෙනවා නම් මිදෙනවා නම් බාහිර පුද්ගලයෙකුගේ තමන්ගේ හිත ඒක යහපත්. ඒ නිසා මේ සංගීතය ගීත හෝ නැතුම් හෝ මේ මොනවා වුණත් කරන්න පුළුවන් කෙනෙකුගේ හිත නිවන්න මුදවන්න විමුක්තියට උපකාර වන ආකාරයට කතාව වචනය සියලු දේ කරන්නත් පුළුවන්. මේක දෙපැත්තක් තියෙනවා. ඒ නිසා අනුරාගයක් අලුතෙන් උපදවන සින්දුවක් නම් නැටුමක් නම් අර පුද්ගලයාගේ හිත කිලුටු කර ඒ පුද්ගලයාව යම් ආකාරයකට සමාධිගත කරවන මනං හිත නිවනවා නම් ඒ ගීතය ඒ නැටුම වුණත් යහපත් වෙන්න පුළුවන්. ඒකනේ අර බුදුහාමුදුරුවෝ සම්පජානකාරී හෝති පබ්බේ අලෝකිතේ විලෝකිතේ සමින්ජිතේ පසාරිතේ මේක තියෙන අවසාන වශයෙන් ගතේ දිතේ නිසින්නෝ චිත්තේ ජාගෘතේ තුන්නේ භාවේ. මේ සියලු දෙයට ඔය දෙපැත්තම අදාළයි. ඒක තේරුම් ගන්න ඕන. හොඳයි එහෙනම් දැන් කරුවල වැටි නනන්නේ තව නමුත් ටිකක් අඳුර පැටිලා.
ගෞරවණීය රහතන් වහන්සේ
අවසාන ප්‍රශ්නේ.
ඔව් මට මේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. මේ අපේ චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන අධ්‍යාත්මික මේ ආයතන 6 අපි ඉන්ද්‍රිය 6ක් බවට පත් කරගත්තාම නැවත ආයතන 6ක් බවට පත් වෙනවද?
නෑ. ඉන්ද්‍රිය ධර්ම බවට පත් කරගත්තොත් හැබැයි ඕන පෘථග්ජන පුද්ගලයෙකුට තාවකාලිකව ඉන්ද්‍රිය බවට පත් කරගන්න පුළුවන්. නමුත් අර මනීන්ද්‍රිය ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වෙනකොට තව මෙතෙක් නොතිබූ ඉන්ද්‍රිය ධර්ම තව ඉස්සරහට කියන්න තියෙනවා හුඟක් ඉන්ද්‍රිය. පුතග්ජන පුද්ගලයෙක්ගේ ඉන්ද්‍රිය සංවරය තියෙන්නත් පුළුවන්, නැබට ආයතනයක් වෙන්නත් පුළුවන්. නමුත් අඤ්ඤතාවීන්ද්‍රිය කියන එක මතුවෙනවා යම් අවස්ථාවක. ඒ අඤ්ඤතාවීන්ද්‍රිය මතුනාට පස්සේ මඤ්ඤතාවය අර මමත්වය මේ කිලුට වීම ආයතනයක් බවට පත්වීම සදාටම සහමුලින්ම වෙනස් වෙනවා. එනිසා දැන් ඒක ඉස්සරහට කියනවා පෙන්න දෙනවා කොහොමද මේ අඤ්ඤතාවීන්ද්‍රිය මතුවෙන්නේ කියන එක. මේ මනීන්ද්‍රිය මතුනාට පස්සේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය, ඊට පස්සේ උපේක්ඛා ඉන්ද්‍රිය, ඊට පස්සේ අර අඤ්ඤතාවීන්ද්‍රිය මතුවෙන ක්‍රියාත්මක වෙන එකයි වෙනස් වෙන්නේ නැහැ. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක්. අද හවස මේ නාගලවැව රජ මහ විහාරස්ථානයේ නිවාසිකව ඉන්න අයට දැන් රූපවාහිනියක් තියෙන නිසා යම් සිම්බැසගල ධර්ම දේශනාව හෝ මීට පෙර දේශනා කරපු ධර්ම දේශනාවක් හෝ ඒ DVD එකක් හැටියට බලන්න අවස්ථාව තියෙනවා. අනික පිටට යන අයට ඒ අවස්ථාව මේ ලැබෙන එකක් නෑ, ඒකට කරන්න දෙයක් නෑ. හෙට උදේ 8ට නැවත මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කරනවා. හවස කායගත සති සූත්‍රය දේශනා කරනවා. ඒක පුළුවන් නම් කියවගෙන එන්න. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක්. පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. තුන් සිත පහදාගෙන චේතනාව යහපත්ව පිරිසිදුව කැපකොට පින්දී ඒ සියලු ඥාතීන් පින් බලාපොරොත්තු වන අයට පින් දීලා ඒ අයව මුදවා නිදහස් කරන්න මේ ගාථාවන් කියලා පින්. එත්තාවතාචී සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවා යන්තු සබ්බ සම්පත්ති සිටියා. එත්තාවතාචී සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතාන්තු සබ්බ සම්පත්ති සිටියා. එත්තාවතාචී සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තාන්තු සබ්බ සම්පත්ති සිටියා. ඉදම්මේ ඥාතීනම් සුඛිතාන්තු ඥාතේ. ඉදම්මේ ඥාතීනම් සුඛිතාන්තු ඥාතේ. ඉදම් වූ ඥාතීනම් සුඛිතාන්තු ඥාතේ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාද සතං සමාගමු තුයාවෙ නිබ්බානි පට්ඨියා. සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක්ම වේවා.